නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ භික්කවේ චිත්තේ අසංකිලිට්ඨේ සුගති පාටි කංකාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපිගේ පහුගිය සති කීපයේදී මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පවත්වගෙන ආවා. ඉතින් එහි ඒ දේශනා මාලාවේ මේ වෙනකොට අපි සෑහෙන දුරක් ගමන් කරලා තියෙනවා. ඉතින් මේ දේශනා මාලාවේදී ඇත්තටම බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා එක්තරා අන්දමකින් මේ වස්ත්‍රයක් පිළිබඳ උපමාවක් මුලින්ම දේශනා කරනවා. වස්ත්‍රයක් සාමාන්‍යයෙන් කිලුටු වෙලා විවිධාකාර අපවිත්‍ර දේත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒකට කොයිතරම් අපි විවිධ වර්ණ ගන්වන්න පිරිසුදු පිරිසුදු ලස්සන ලස්සන වර්ණ ගන්වන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද වස්ත්‍රය අපිරිසුදුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන අන්නේ වගේ අපේ හිතත් අපිරිසුදු නම් ඒබඳු හිතකින් ඉතින් බලාපොරොත්තු වෙන්නේ එක්තරා අන්දමකින් දුගතියක් තමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකෙම අනිත් පැත්ත දේශනා කරනවා, යම් පිරිසුදු වස්ත්‍රයක් තියෙනවා නම් ඒ පිරිසුදු වස්ත්‍රය අපිට වුවමනා කැමති වර්ණවත් දැකුම් කළු වර්ණයක් ගන්වන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා, අපේ මේ හිතත් පිරිසුදු නම් ඒ පිරිසුදු හිත ඕනම නිවැරදි දෙයකට ඕනම යහපත් දෙයකට යොමු කරන්න පුළුවන්. ඒ නිසා සුගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්, සුගතියක් කැමති වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසා කියලා, මහණෙනි මොනවද මේ හිත කෙලෙසන ධර්මය? හිත කෙලෙසන උපක්ලේශ ධර්මයන් මොනවද කියලා උපක්ලේශ ධර්ම 16ක් මෙම සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් අපි ටිකින් ටික මේ සූත්‍රයේ දිගේ ඉස්සරහට ගියාම මේ වෙනකොට අපි උපක්ලේශ ධර්ම ඇත්තරම 14ක් විතර කතා කරලා තියෙනවා. අපි කෙටියෙන් මතක් කරගත්තොත් අවිද්‍යාව, විසම ලෝභය කියන එක උපක්ලේශයක් වශයෙන්. ඒ කියන්නේ අපිට අයිති නොවන, අපේ නොවන යම්සි දෙයක් කෙරෙහි බොහොම දැඩි ලෝභයක්, විෂම ලෝභයක් පහළ වුණා නම් ඒක ප්‍රබල මට්ටමේ උපක්ලේශයක් වශයෙන්, ක්ලේශයක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ ව්‍යාපාදය හිත කෙලෙසන උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට ක්‍රෝධය හිත කෙලෙසන උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට වෛරය, වෛර බැඳගෙන අනිත් කෙනෙක්ගෙන් පළිගන්න ඒ හිත ඇතුලේ පැසවෙන ක්‍රෝධය, වෛරය උපනාහය කියලා කියනවා. ඒකත් උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. එතකොට මේ අපි කතා කරපු ව්‍යාපාදය, ක්‍රෝධය, ඒ වගේම බද්ධ වෛරය, මේවා සෝවාන් තත්වයට යම්ස කෙනෙක්පත් උනා නම් එතනින් ඒ ටික අවසන් වෙනවා, මේ සමාවෙන. මේ ටික ඇත්තටම අනාගාමී මට්ටමට යම්ස කෙනෙක්පත් උනා නම් ඒ ටික අවසන් වෙනවා කියලත් අට කතාවේ සඳහන් කරනවා. ඊට පස්සේ එනවා මක්ක පලාස කියලා උපක්ලේශ දෙකක්. ඒ කියන්නේ මකු බව, يعني තවත් කෙනෙක්ගේ තවත් කෙනෙක් විසින් අපිට කරන ලද යහපත, අපිට කරන ලද උදව්ව, උපකාරය, නොසලකා හරින ගතිය, ඒවා හැලුවට ලක් කරන ගතිය, ඒක නිෂ්ප්‍රභා කරන ගතිය, මක්ක කියන මේ උපක්ලේශයේ වශයෙන් පෙන්ලා දෙලා තියෙනවා. මකු බව කියලා ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා. ඊටම ටිකක් ළඟින් යන තවත් උපක්ලේශයක් තමයි පලාස කියලා කියන්නේ. එතනදී වෙන්නේ ඇත්තටම තව කෙනෙක් සතු යම්කිසි ගුණයක්, යහපතක් එතන අන්දරකින් හැල්ලුවට ලක් කිරීමක්, ගුණය මකා දැමීමක්, ගුණය හෙලා දැකීමක්, ගුණය අවතක්සේරු කිරීමක්. ඒක තමයි මේ පලාස කියන උපක්ලේශයෙන් ලක්ෂණය. එතකොට මක්ක පලාස කියන මේ උපක්ලේශ අපේ හිතේ තියෙනවා නම් එක පැත්තකින් අපි තවත් කෙනෙක් කරපු යහපත, තවත් කෙනෙක්ගේ ගුණය, තවත් කෙනෙක්ගෙන් ලද උපකාරය පහත් කළා සලකන ගතියක්, ඒක නොසලකා හරින ගතියක්, ඒක හැල්ලුවට ලක් කරන ගතියක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සා මච්චරිය කියලා තව උපක්ලේශ දෙකක් පෙන්නනවා, ඊර්ෂාවත් මසුරුකමත්. එතකොට ඊර්ෂාව කියුවහම තවත් කෙනෙක් යමක් අත්විඳගෙන, යමක් අයිති කරගෙන, යමක් සතුටින් භුක්ති විඳිනකොට ඒක දැකලා ප්‍රසාදයක් පහළ කරගන්නවා වෙනුවට, ඒක දැකලා මුදිතාවක් පහළ කරගන්නවා වෙනුවට හිතේ පහළ වෙන්නේ ඊර්ෂාවක් නම් ඒ තනත්තා කෙරෙහි, ඒ විඳීම කෙරෙහි එක්තරා අන්දමක අප්‍රසාදයක් නම් එතන තියෙනවා ඊර්ෂාවක්. ඒ වගේම මච්චරියන් කියන මේ මසුරුකම අනිත් අතට තමන්ගේ දෙයක් කවුරු හරි භුක්ති විඳිනවට තියෙන අකමැත්ත. තමන් තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න කැමැත්තක් නැහැ, තවත් කෙනෙකුට දෙන්න කැමැත්තක් නැහැ. තමන්ගේ දේ පිළිබඳව පුදුමාකාර මසුරුකමක් තියෙන්න පුළුවන්. අන්න ඒක හිතේ පහළ වෙන උපක්ලේශයක් වශයෙන් පෙන්වනවා. අන්න මායා සාඨේය කියලා තව දෙයක් පෙන්වනවා. මායාව කිව්වහම හිතේ තමන් තුල තියෙන යම්සි දුර්ගුණයක් වහගන්න ගතිය. සාඨේය කිව්වහම නැති ගුණයක් පෙන්වන ගතිය. ඒතර මේ දෙකත් ළඟ ළඟ යනවා. තියෙන දුර්ගුණ ටික තියෙන අඩුපාඩුකම් ටික වහගෙන ඒ වෙනුවට නැති ගුණ පෙන්වගෙන ඉන්නවා නම් එතන තියෙන්නේ මේ මායා සාඨේය කියන උපක්ලේශ දෙක. ඉතින් ඒතර අපිට තේරෙනවා මේවා නිරන්තරයෙන් මනුස්ස හිතේ මනුස්ස సంతානේ විටින් විට නිරූපණය වෙනවා. විටින් විට මේ බඳු කෙලෙස් වලට සත්වයෝ ලක් වෙනවා. ඒ හරහා ඒ අය අප්‍රමාණ අකුසලයන් රැස් කරගන්නවා. පාප කර්ම රැස් කර කිරීම හරහා අකුසල කර්මයන් රැස් කරගන්නවා. ඉතින් ඒකේ දුර්විපාක වශයෙන් දුගතිගාමි වෙනවා කියන එක මුලින්ම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් අපිට තව ටිකක් එහාට යනකොට හම්බ වෙනවා තම්බ සාරම්භ කියලා උපක්ලේශ දෙකක්. එතන තම්බ කියන එකේ තියෙන්නේ බොහොම හිතේ තියෙන තද ගතිය, රළු ගතිය, ගොරෝසු ගතිය. මුරුදු ගතියක් ඇත්තෙම නැහැ. හිත හරි හැඩි දැඩිව, හිත හරිම ගොරෝසුයි. හිතේ නැහැ කිසි මුදුමලොක් ගතියක්. සාරම්භ කියලා කිව්වහම තවත් කෙනෙක්ගෙන් පලිගන්න ගතිය. පලිගන්න කියලා කිව්වට මෙතන එකට එක කරන ගතිය. යම්සි කෙනෙක් එක වචනයක් කිව්වා නම් යම්සි කෙනෙක් අපි හිතමු තවත් කෙනෙකුට පුංචි නොසලකා හැරීමක් ගණන් නොගෙන සිටීමක් සිද්ධ කරා නම් ඊට පස්සේ අපි ඒක පලිගන්න එයාගෙන් එකට එක කරන්න සම්පූර්ණයෙන්ම මේ තනත්තව නොසලකා හරිනවා. සම්පූර්ණයෙන්ම නැත්තම් ඊට වඩා යමක් පලිගන්නා ස්වරූපෙන් කරන්න අපේ හිත නැඹුරු වෙනවා මෙන්න මේ සාරම්භය කියන එකට එක කරන ගතිය නිසා. එතකොට අපිට තේරෙනවා මේවා මේ බොහොම දැන් පොඩ පොඩ අපි සියුම් මට්ටමකට යනවා. අර කලින් කතා කරපු ක්‍රෝධය නැත්නම් වෛරය, බද්ද වෛරය, දැඩි ලෝභය දැන් මේවා ගත්තාම ටිකක් සැහැල්ලුවෙන් අපි නැත්නම් පහසුවෙන් හොයා ගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ ටික ටික දැන් අපි යටට යනකොට, ගැඹුරට යනකොට ඇතැම් උපක්ලේශ හොයා ගන්නත් හරි අමාරුයි. මේවා උපක්ලේශද, මේවා හිත කෙලසන දේවල්ද කියලවත් වෙන් කළා බැරි, හඳුන ගන්න බැරි තරම් ටිකක් මුලා කරන ගතියක්. මේ ස්වභාවයන්ගේ තියෙන එක්තරා අන්දමක වංචනික ගතියක් අපිට දකින්න ලැබෙනවා. දැන් අර කලින් කියපු උපක්ලේශ හයක්, ඒ කියන්නේ මකු බව, පලාසය කියලා කියන්නේ අනිත් කෙනෙක්ගේ ගුණය වහන ගතිය, ගුණේ හෙලා දකින ගතිය, අවතක්සේරු කරන ගතිය, ඉස්සා මච්චරිය කියලා කියන ඊර්ෂ්‍යාවයි මසුරුකමයි, මායා සාටේය කියලා කියන තමන්ගේ ඒ දුර්ගුණ වහගෙන නැති ගුණ පෙන්නන ගතිය. ඒතකොට මෙන්න මේ කෙලස් 6 යම්ස කෙනෙක් සෝවාන් තත්වයට පත් වුණා නම් එයාගේ හිතෙන් ඉවත් වෙනවා කියලා අට කතාවේ ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේවා සෑහෙන දුරට පළපදියම් වෙච්ච කෙලස්, සෑහෙන ගැඹුරු භාවනාවක් විපස්සනාවක් වඩන්න සිද්ධ වෙනවා. අපිට මේවා මුනිනුපුටා දමන්නවා. తాවකාලිකව අපිට මේවා සමත භාවනාවකින් යටපත් කරගන්න පුළුවන්. සීලයකින් යම් පමණකට ආරක්ෂා කර වෙන්නත් පුළුවන්. නමුත් හිතින් සම්පූර්ණයෙන්ම මේවා මුනිනුපුටා දමන නම් ටිකක් ගැඹුරු විපස්සනාවක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දැන් අපි පිවිසෙනවා තවත් කොටසකට, මාන අතිමාන කියලා. ඒතර මාන කියලා කිව්වම හිතේ හටගන්න තමන්ව මනින ගතිය. තමන් අනුන් කියලා දෙකට බෙදාගෙන අපි හැමතිස්සෙම මනිනවා. එතකොට මේ බඳු ස්වභාවයක් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව තුලින් අපි හදා ගන්නවා කෙනෙක්ව, පුජ්‍යලයෙක්ව. ඒ පුජ්‍යලයා අනිත්‍යයට සාපේක්ෂව මොන වගේද? ඒ පුජ්‍යලයා අනිත්‍යයට සාපේක්ෂව උසස්ද? අනිත්‍යයට සමානයිද? එහෙමත් නැත්නම් අනිත්‍යයට වඩා පහද්ද? ඒ හැමතිස්සෙම අර පුජ්‍යල කේන්ද්‍ර කරගෙන කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් කේන්ද්‍ර කරගෙන යාට මම කියලා කියාගෙන අපි මේ මමට සාපේක්ෂව අනිත්‍යය කොහොමද කියලා හැමතිස්සෙම මනින ගතියක් තියෙනවා. අතිමාන කියලා කිව්වහම මේ මනින්න ගිහිල්ලා අපි උඩින් තියා ගන්න අනිත් කෙනාව හැමතිස්සෙම පහත් කරලා සලකනවා. ඉතින් එතකොට අර මානයටත් එහා ගිහිල්ලා තමන්ව උසස් කරලා සැලකීමට අමතරව අනිත් කෙනාව බොහොම රළු විදිහට පහත් කරලා සලකන ගතියකුත් අතිමානයේදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කෙලෙස් ලේසි නෑ එකතකින් අපේ හිතෙන් දුරු කරගන්න. මොකද අපේ මුළු සමාජ පද්ධතියම, එහෙමත් නැත්නම් සම්මුති ලෝකයේම පිනිඹු වෙන්නේ මේ පුජ්‍යල භාවයක් මත. එකිනෙකාට නම් ගම් දීගෙන, එකිනෙකාට පුජ්‍යල භාවයක් ආරෝපණය කරගෙන, ඒ වගේමයි විවිධ තනතුරුන් නිලතල ලැබලා දීලා ඉතින් අපි මේ පුජ්‍යල භාවය තව තව තහවුරු කිරීමක් තමයි කරලා තියෙන්නේ. ඉතින් එතකොට සමාධියේ තියෙන විෂමතාවයන් කියයි අපි හැම නැත්තම් පුජ්‍යල විෂමතාවයන් කියලා කියයි. ඉතින් මේ හැම දෙයක් හරහාම ඒ ඕනෝන් අතර තියෙන පරතරයක් ඕනෝන් අතර තියෙන විෂමතාවයක් පුජ්‍යලීන් අතර තියෙන වෙනස්කම් අපි හුවා දක්වනවා. හුවා දක්වන්න දක්වන්න එතකොට අපි තව තව මනිනවා අපිට සාපේක්ෂව අනිත් කෙනා කොහොමද, අපිට සාපේක්ෂව තවත් කෙනෙක් කොහොමද කියක ඉතින් අපි මනමන ඉතින් මාන්නය කියන එක අපේ හිතේ නිරන්තරයෙන්ම වැඩෙනවා. ඉතින් ඒක විවිධාකාර අවස්ථාන් වලදී ඉස්සරහට එනවා. දැන් මේට ටිකක් ළඟින් යන තව එකක් තමයි මදය කියන එක. ඒක අද අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මදය දැන් අපි දන්නවා මදය ප්‍රමාදය කියලා අපි සාමාන්‍යයෙන් කාරණා කීපයක් කතා කරනවා. ඒ කියන්නේ අපේ හිත එක්තරා අන්දමක නිකන් මත් වීමකට ඇතැම් විට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හොඳට වස්තුව තියෙනවා නම් ඒ වස්තුව නිසාම අපේ හිතේ එක්තරා අන්දමක මත් වීමක් උඩඟු බව කියලා කියන්නත් පුළුවන්, මාන්නය කියලා කියන්නත් පුළුවන්. හැබැයි එතන තියෙන්නේ ඊටත් වඩා පොඩ්ඩක් සියුම් ගතියක්. නිකන් මේ අර මාන්නෙන් නම් අපි කරන්නේ මැනලා එක්තරා අන්දමක අනිත් කෙනෙක් එක්ක සංසන්දනය කිරීමක්. දැන් මෙතන තියෙන්නේ තනියෙන්ම නිකන් මදයකට ලක්වීමක්, එහෙම නැත්නම් ප්‍රමාදයකට ලක්වීමක්, එහෙමත් නැත්නම් නිකන් තමන්ම ආරෝපණය කරගෙන තමන් තුළම නිකන් මත් වෙච්ච ගතියක්. ඒකෙන්ම නිකන් මත් වෙච්ච ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. දැන් උදාහරණ රාශියක් මෙතෙන්දී මතක් කරගන්න පුළුවන්. එකක් තමයි පෙන්නනවා ආරෝග්‍ය මදය කියලා. ඒ කියන්නේ දැන් අපි හොඳට නිරෝගී ශරීරයක් නම් අපිට තියෙන්නේ එතෙන්දී අපිට තේනවා මම නම් නිරෝගී, අනිත් අයට නම් විවිධ ආකාර දෙඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියමු පසුගිය වකවානුවේ තිබිච්ච කොවිඩ් වසංගතයේ අවස්ථාවේදී අපි තුමු අනිත් අයට ඔක්කොටම හැදුනා, මට හැදුන්නේ නැහැ. ඒත් එහෙනම් ඔන්න ඇති වෙනවා අමුතුම ජාතියේ මදයක්. මම නිරෝගී, අනිත් අය නම් හරිම ඉක්මනටම අසනීපයට ලක් වෙනවා. මම නම් නිරෝගී කියලා ඔන්න ඉතින් තමන් ඒ සම්බන්ධයෙන් මදයක්, ඒ සම්බන්ධයෙන් නිකන් මත් බවක් ඇති කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට තමන්ගේ ජාතිය මුල් කරගෙන මදයක් ඇති වෙන්න පුළුවන්. මම ඇවිල්ලා උසස් ජාතියේ කෙනෙක්. ඉතින් අපි සිංහලෙන් වශයෙන් ඉතින් අපි ගාව තියෙනවා එහෙමක්. එහෙම දෙයක්. මම ඇවිල්ලා සිංහල. සිංහල කියන්නේ ශ්‍රේෂ්ඨ ජාතියක්. කියලා ඉතින් අපි සමාජලාවට අනිත් ජාතියක් පහත් කරලා සලකනවා. මොකද අපේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතිය. කියලා ඉතින් මෙන්න මේ ජාතිය මුල් කරගෙන සමහරවිට අපේ හිත ඇතුලේ ඔන්න වගේ මදයක්, එහෙමත් නැත්නම් මත්වීමක්, ඒ තුලින් තනාගත්ත උඩඟු බවක්, ඒ තුලින් හදාගත්ත ලොකු පුජ්‍යල භාවයක් තියෙන්න පුළුවන්. ඒතොර නිකන් අපි කොඩියක් වගේ, කොඩියක් උස්සගෙන ඉන්නවා වගේ, ඉතින් හැමතිස්සෙම වැංජෙන්න හදනවා අර තියෙන ಜಾති මදය නිසා. තවත් ඉතින් ඒ වගේම ඇති වෙන්න පුළුවන් ගෝත්‍රය නිසා. අපි අයිති වෙන්නේ යම්සි මොකක් හරි ගෝත්‍රයකට. මේ ගෝත්‍රය ඇවිල්ලා ශ්‍රේෂ්ඨ ගෝත්‍රයක්. එහෙමනම් ඔන්නේ ගෝත්‍රය මුල් කරගෙන කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් අර වගේ මදයක්. සමහරවිට කුලය. දැන් විශේෂයෙන්ම ඉන්දියානු සමාජයේ ඉතින් කුල බෙහෙදය බොහොම තදින් ක්‍රියාත්මක වුණා. දැනටත් ඉතින් යම් පමණකට තියෙනවා. ඉතින් උසස් කුලයක යම් කිසි කෙනෙක් ඉපදුනා නම් එතකොට ඒ තමන්ගේ උසස් කුලය මුල් කරගෙන එක්තරා අන්දමකින් මාන්නයක් ඇති වෙන්නත් පුළුවන්. තවත් පැත්තකින් හිත නිකන් හැමතිස්සෙම අරකින් මත් වෙලා තියෙනවා. අරකින් වර්ණ ගැන්විලා තියෙන්නේ. මම ඇවිල්ලා උසස් කුලයේ කෙනෙක් කියාගෙන ඉතින් අපි කියා පාන්න යනවා, ඒකෙන් වැජ බෙන්න යනවා. ඉතින් ඔය වගේ අර හිතට එනවා අමුතුම ආරෝපණයක් තමන් මේ උසස් කුලයක ඉන්නවා කියලා. ඊට පස්සේ තව පෙන්නනවා යොබ්බන මදේ කියලා. ඒ කියන්නේ අපි හොඳට තරුණයි. ඉතින් අනිත් අය නම් දැන් හොඳටම වයසට ගිහිල්ලා කර ගියා ගන්න දෙයක් නැහැ. මගේ නම් හොඳට තරුණ ජවය තාමත් තියෙනවා. ඉතින් එහෙනම් ඉතින් ඔන්න මට එක්තරා අන්දමක මදයක්, එක්තරා අන්දමක ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් මත් වෙලා ඉතින් එතකොට ඉන්නේ නිකන් අර අපි මත්පැන් පානය කරලා මත් වෙනා වගේම තමයි මෙතනත්. මේ තමන්ගේ තියෙන තරුණකම, තමන්ගේ තියෙන ජවය, ශක්තිය මේව නිසා ඔන්න හිතේ ඇතිලා එක්තරාන්දක මත් බවක්. ඊට පස්සේ මේට ටිකක් ළඟින් යනවා ජීවිත මදය. දැන් අපිට ජීවිතේ විවිධාකාර දේවල් ලැබිලා ඉතින් හරිම සාර්ථක වෙලා තේ අනිත් අය නම් ඉතින් විවිධ කරදර වලට, දුක්ඛම් කටලුල වලට පාත්‍ර වෙනවා. අපි නම් එහෙම නෑ. ඔන්න හරීම අපි හිතමු බොහොම සාර්ථක ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. සමහරවිට ඉතින් අපේම උත්සාහය නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒ සාර්ථක ජීවිතය මුල් කරගෙනත් සමහරවිට ඔන්න අපිට ඇති වෙලා ජීවිත මදයක්. ඉතින් සමහරලාට ඉතින් හැමදාම ජීවත් වෙන්න, හැමදාම නිරෝගීව ඉන්න, හැමදාම සාර්ථකව ඉන්න ආකල්පයක් අපේ හිතේ ගොඩනගෙන්න පුළුවන්. මොකද මේ ජීවිත මදය. ඊට පස්සේ පෙන්නනවා ලාභ මදය. ඒ කියන්නේ මොන හරි දෙයක් වැඩියෙන් හම්බුණා නම් අපි තුමු අපි යම් කිසි කොටස් වලින් බලවක ඔන්න ආයෝජනය කළා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක කොහොම කොහොම හරි ඉතින් ආර්ථික හැලහැප්පීම් හරහා ගිහිල්ලා අන්තිමට ලොකු ලාභයක් කොටස් වලින් බලවල හරහා ඔන්න අපිට ලැබුණා. දැන් මේ ලාභය මුල් කරගෙන පුදුමාකාර මත්වීමක්. දැන් ඉතින් උඩපයින්නවා, දැන් ඉතින් hina වෙනවා, දැන් ඉතින් අනිත් ඇටත් කියනවා. තමන්ගේ කෙරුම්කාරකම, තමන්ගේ හැකියාව ඉතින් අනිත් ඇටත් කියා පාන්න හදනවා. අර මොකද ලාභයෙන් මත්තලා අපිට තේරෙන්නේ නැහැ මේ ලාභයක් ලැබුණාම ඒක බොහොම නිහතමානීව අනිත් අයත් එක්ක බෙදා හදාගෙන භුක්ති විඳින්න අපිට තේරෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ මේකත් එක්ක උඩපයින්න හදනවා, මේකත් එක්ක ඕන්ට වඩා අනිත් අය ඉදිරියේ කැපිපෙන්න හදනවා. මේක ලැබුණා, මේක ලැබුණා, අරක ලැබුණා කියලා ඉතින් විවිධාකාර විදිහට අපිට මේ ලාභය හරහා හිතේ මත්වීමක් ඇති වෙන්න පුළුවන්. මේක ඇතැම් විට මේ මුදල් හදල් වලින්ම වෙන්නත් අවශ්‍ය නැහැ. සමහර විට අපි හිතමු අපිට තනතුරක් ලැබුණා. අනිත් අයත් ඉතින් ඔක්කොම තරඟ කරා, හැබැයි මට තමයි ලැබුණේ. ඉතින් අනිත් අයව පරාජය කරගෙන ඔන්න මම ඉස්සරහට ආවා, ඔන්න මට ලොකු තනතුරක් ලැබුණා. මට ලොකු ගෞරවයක් ලැබුණා. එහෙනම් අන්න ඒක හරහා හිතේ ඇතිවන එක අමුතුම මත්වීමක්. දැන් අර බොහොම අහිංසකව බොහොම තැම්පත්ව හිටියේ මිනිස්සයා දැන් ඉතින් අඟල් කීපයක් අඩි කීපයක් උඩින් යන්න පටන් ගන්නවා. අනිත් අය ඉදිරියේ නිකන් තමන්ව විශේෂයෙන් හුවා දක්වන්න පටන් ගන්නවා. මොකද මේ මත්වීමකට ලක් වෙලා. තමන්ට තේරෙන්නේ නැහැ දැන් අර කලින් හිටිය තැන මතකත් නැහැ. ඉන්න ඕන පොළොව මත පය ගහලා කියලා මතකත් නැහැ. ඒ විදිහට අර මත්වීමක් මේ විවිධ ලාභයන් ලැබෙනකොට ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පෙන්වනවා සක්කාරමද කියලා මේ ගරු බුහුමන් ලැබෙනකොට. අනිත් අපිටම අපි සභාවක ඉන්නකොට ඉතින් Tamanට තමයි අනිත් අයගේ සියලු ගරු බුහුමන් ලැබෙන්නේ. Tamanට තමයි ඉහළම පුටුව, ගෞරවණීය ස්ථානය, මුල්ම කතාව. ඉතින් මේ ඔක්කොම ලැබෙන්නේ Tamanට නම්. අනිත් අය ඇවිල්ලා වැඳුම් පිදුම් කරනවා නම්, පූජාසනය මත පිහිටවලා තියෙනවා නම්, ඔන්න ඉතින් මේ සත්කාර ලැබෙනකොට ඒ තුනුත් මදයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ එතන අපි නිකන් ආයෙත් ඔන්න අපිට ආරෝපණය කරගන්නවා මම නම් මෙහෙම කෙනෙක්. මම ඇවිල්ලා අනිත් අයගේ වැඳුම් පිදුම් ලබන කෙනෙක්. අනිත් අයගේ ගෞරවයට, බුහුමනට පාත්‍ර වෙන කෙනෙක් කියලා ඔන්න ඉතින් ලොකු කෙනෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන ඉතින් මෙන්න මේ ගරු සත්කාර සම්මාන ලැබීම නිසා මදයට ලක් වෙනවා. ඊට පස්සේ දහමේනවා ඒ කිව්වා වගේම පුරෙක්කාර මදය නැත්නම් පරිවාර මදය. ඒ කියන්නේ ලොකු පිරිසක් අපිට ඉන්නවා. අර හැමතිස්සෙම මුල් පුටුව ලැබෙනවා, ඉස්සරහාම තැන හම්බෙනවා, කොතන ගියත් ඉතින් ඒ තැනත්තාට ලොකු ගෞරවයක් ලැබෙනවා. ඉතින් ওই වගේ තැන් හරහා අපිට අර පිරිස දැකලා, මගේ දැන් ලොකු අනුගාමිකයින් පිරිසක් ඉන්නවා, මාව මේ අනුගමනය කරන, එහෙමත් නැත්නම් මාවම ලුහු බඳින, මං පස්සේ එන, මාව ආදර්ශයට ගන්න ලොකු පිරිසක් ඉන්නවා කියලා ඉතින් තමන් ඔන්න හදා ගන්නවා. ඒකෙන් ලොකු ප්‍රතිරූපයක්, ඒකෙන්ම මත් වෙනවා. ඊට පස්සේ තව පෙන්නනවා භෝග මදය. ඒ කියන්නේ අපි මොනවා හරි රැකියාවක් කළා, අපි තුමු යමක් කමක් හම්බ කරගත්තා, එහෙමත් නැත්නම් වගාවක් කළා, ඒකෙන් ලොකු අස්වැන්නක් මිලා ගත්තා, නැත්නම් අපි මොනවක් හරි ආයෝජනයක් කළා, ඒකෙන් යමක් කමක් උපයා ගත්තා. ඉතින් මේ හැමතැනම ඒ ලැබිච්ච ධනය මුල් කරගෙන, එහෙමත් නැත්නම් ඒ ලැබිච්ච සම්පත් මුල් කරගෙන, අස්වැන්න මුල් කරගෙන, ඉතින් මේ වගේ ලැබිච්ච ධන ධාන්‍ය මුල් කරගෙනත් අපේ හිත ඇතුලේ ලොකු මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒකෙම මත් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඉන්නේ නිකන් අර අපි සාමාන්‍ය වචනින් කියනවා ඇඳගෙන ඉන්නවා කියලා. ඔන්න ඇඳ ගැනීම තමයි මෙතන හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. අපි ඒ දේවල් ලැබෙනකොට, ඒ තනතුරු ලැබෙනකොට අපි ඒකෙන් නිකන් ඇඳ ගන්නවා. අපි ඒක නිකන් ආරෝපණය කර ගන්නවා අපිට. ඒකෙන් දැන් මත් වෙලා තමයි ඉන්නේ. එයා ඉන්නේ ඉතින් මේ ලෝකෙ නෙමෙයි, වෙනත් තමන් හිතින් හදාගත්ත අමුතු තලයක තමයි ජීවත් වෙන්නේ. දැන් නිකන් අර මදේට ලක් වෙලා. දැන් අපේ රූපය බොහොම ලස්සන නම්, අනිත් අයට වඩා තමන් සුරූපී නම්, ඉතින් අවුරුදු කුමාරි තරංගෙදී ඔන්න අපිට මුල් තැන ලැබුණා නම්, ඉතින් අනිත් අය තමන් දිහාම තිස්සෙම බලනවා නම් ඔන්න ඉතින් ඇති වෙන්න පුළුවන් වර්ණ මදයක්. මොකද තමන් හරි සුරූපී කෙනෙක් කියලා ඉතින් අනිත් අයගේ අවධානයට ලක් වෙන, අනිත් අය තමන් ගැන කතා කරන, සමහරට කීප දෙනෙක්ම තමන්ගේ ආදරය දිනා ගන්න උත්සාහ කරන අවස්ථාවකදී ඔන්න සමහරලාට ඔන්න අපිට ඇති වෙනවා වර්ණ මදයක්. ඊට පස්සේ සුත මදය. ඉතින් හුඟක් වෙලාවට ඇතම් කෙනෙක් ඉතින් බොහොම උත්සාහයෙන් ඉගෙන ගන්නවා. ඉතින් විභාග සමර්ථ වෙනවා. පුළුවන් තරම් ඉතින් උත්සාහයෙන් තමන් තුළ බහුශ්‍රද භාවයක් හදා ගන්නවා. ඉතින් මේ බහුශ්‍රද භාවය ඊට පස්සේ ඉතින් ඔළුවට ආරෝපණය කර ගන්නවා. ඉතින් ඒකෙන් ඊළඟට මත් වෙනවා. අර තමන් පොළොවේ පය ගහලා ඉන්න අවශ්‍යතාවය තමන්ට අමතක වෙලා බිම ඉන්න ඕන ගතිය තමන්ට අමතක වෙලා තමන් ඔන්න හදාගත්ත ලෝකයක හිතින් තනාගත්ත ආරෝපණය කරගත්ත තත්වයක ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒකට කියනවා සුත මදය කියලා. බහුශ්‍රුත මදය. ඒ තමන් සතු දැනුම මුල් කරගෙන තමන් සතු බහුශ්‍රුත භාවය මුල් කරගෙන කෙනෙක්ට මත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් පෙන්නනවා දැන් කාලයක් ඔය වගේ හොඳට ඉගෙන කියාගෙන හැකියාවන් දක්ෂතාවයන් පෙන්නගෙන ඉන්නකොට තමන්ට අර ඇති වෙන්න පුළුවන් පටිභාන මදය, ඒ කියන්නේ අනිත් කෙනෙක්ට ඕන හැටි යමක් කියලා දෙන්න පුළුවන්, සභාවක ඉදිරියේ ඉස්සරහා මුල් පුටුව ගන්න පුළුවන්, මුළු සභාවම තමන්ගේ අතට ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් පිරිසක් හොඳට හසුරුව ගන්න පුළුවන්, ඕනම ප්‍රශ්නයකට හොඳට ඍජුව නිවැරදිව නොපැකිලව පිළිතුරු දෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ තමන් සතු මේ විවිධ හැකියාවන් කුසලතාවයන් මුල් කරගෙන ඇති වෙන්න පුළුවන් මෙන්න මේ පටිභාන මදය. විවිධාකාර කුසලතාවයන් එකක් කියලා නෙමෙයි දැන් හැම තැනකදීම තමන්ට ඒ වගේ පිරිස හසුරුව ගැනීම පැත්තෙන් වෙන්න පුළුවන්, නායකත්වයේ පැත්තෙන් වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් ඇහුවාම පිළිතුරු දීම පැත්තෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අර තමන්ගේ තියෙන ප්‍රතිභාණය මුල් කරගෙනත් මදයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් තව කීපයක් මේකට එකතු කරලා තියෙනවා. රත්තඤ්ඤු, පිණ්ඩපාතික වගේ මේ ඒ ගුණය මුල් කරගෙනත් මදයක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇතැම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගමේ පිණ්ඩපාතේ වැඩම කරනවා. අනිත් ස්වාමීන් වහන්සේලා නම් අපි හිතමු ආරණ්‍යයට නැත්නම් පන්සලට ගෙනල්ලා දෙන පිණ්ඩපාතේ. සදහැවතුන් ගෙනල්ලා දෙන පිණ්ඩපාතේ තමයි වළඳන්නේ. හැබැයි යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා එහෙම නැහැ. උදෙන්ම ගමට පිණ්ඩපාතේ වැඩම කරනවා. ඉතින් අනිත් අයගේ ගරු බුහුමකට පාත්‍ර වෙනවා. මොකද පිණ්ඩපාතික භික්ෂුවා. අනිත් අය නම් ඉතින් හරි කම්මැලි. මම තමයි ඉතින් පිණ්ඩපාතේ යන්නේ. මම තමයි ගමේ පිණ්ඩපාතේ යන්නේ කියලා. ඉතින් අර ගමේ පිණ්ඩපාතේ යන එක මුල් කරගෙන ඒ තමන් රකින දුතාංගය මුල් කරගෙන ඒ තමන් රකින ගුණය මුල් කරගෙන ඔන්න මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් නිකන් මත් වෙන්න පුළුවන්. දැන් ඉතින් අනිත් අයත් එක්ක කතා කරද්දී තමන් අරක ආරෝපණය කරගෙන තමයි කතා කරන්නේ. මම නම් ඉතින් පිණ්ඩපාතිකයි කියලා ඒකෙන් ආරෝපණය කරගෙන තමයි කතා කරන්නේ. ඉතින් මේකට මේකතු කරගන්න පුළුවන් ඇතම් භික්ෂුන් වහන්සේලා අපි හිතමු තුන් සිවුර විතරයි පරිහරණය කරන්නේ. නැත්තම් පාංශුකූල සිවුරක් විතරයි පරිහරණය කරන්නේ. බොහොම අල්පේච්ඡව ජීවත් වෙන්නේ. ඉතින් මේ ඔක්කොම බැලුවාම හරිම හොඳ දේවල්. අගය කරපු දේවල් බුදුරජාන් වහන්සේත් අගය කළා තියෙනවා. හැබැයි ඉතින් අපි මේ දේවල් කරන්න ගිහිල්ලා ඒකෙන් කෙනෙක් හදා ගන්න ගියොත්, ඒකෙන් අපි පුජ්‍යල භාවයක් තනා ගන්න ගියොත්, අනිත් අය ඉදිරියේ ඒක හුවා දක්වන්න ගියොත්, ඒක කියාපාන්න ගියොත් එතෙන්දි වෙලා තියෙන්නේ අපි නිකන් අර ඇඳ ගන්න එක තමයි. මොකද මේ ගුණයක් දිනු කරන්න ගිහිල්ලා, දුතාංගයක් රකින්න ගිහිල්ලා, ප්‍රතිපදාවක් රකින්න ගිහිල්ලා ඒකෙන් කෙනෙක් හදාගෙන ඒක ඔළුවට ආරෝපණය කරගෙන ඒකෙන් මත් වෙලා අනිත් අය ඉදිරියේ දැන් තමන්ව හුවා දක්වන්න හදනවා. ඒ තමන්ගේ තියෙන ප්‍රතිපදාව මුල් කරගෙන ඊට පස්සේ සමහරලාවට දැන් පිරිසක් අතර කාලයක් යනකොට ඔන්න තමන්ට ඒ පිරිසේ නායකත්වය, එහෙම නැත්නම් පිරිසේ ඉන්න බොහොම දැනකිව දැන් හොඳ දැන සියල්ල හොඳට දන්නා කියන පුජ්‍යලයෙක් බවට, බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ වාසය කරන කෙනෙක් විදිහට, එහෙමත් නැත්නම් පිරිසක ඉන්න වැඩි මහල්ලා විදිහට, නැත්නම් භික්ෂුන් වහන්සේලා අතර නම් අපි තුමු ඉතාම ඉහළ වස් ගානක් තියෙන චිර රාත්‍රඥ භික්ෂුවක් විදිහට ඔන්න තමන්ට දැන් තැනක් හම්බෙනවා. ඉතින් ඒකත් ඊට පස්සේ අපි ඒ තුනොත් හිතේ මදයක් ඇති කර ගන්න පුළුවන්. ඒකෙන් නිකන් මත් වෙලා දැන් ජීවත් වෙනවා. අනිත් අය ඉදිරියේ දැන් තමන් ඒක ආරෝපණය කරගෙන ජීවත් වෙනවා. ඒකනොත් මත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් පෙන්වන හරිම දැන් සූක්ෂම පැතිවලට මේක විහිදිලා යනවා. දැන් තමන්ට තේරෙනවා මේ තමන්ගේ ඉරියව් පැවැත්වීම බොහොම ඉතින් ප්‍රසාද ජනකයි. අනිත් අය නම් බොහොම නොසැලකිල්ලෙන් ඉරියව් පවත්වන්නේ. තමන් ඉතින් දැන් සතියෙන් තමයි ඉරියව් පවත්වන්නේ. හැම දෙයක් හැම වැඩකදීම තමන් සතිමත් වෙනවා. ඒ නිසා ඉරියව් පැවැත්වීම හරීම ප්‍රසාදජනකයි. අනිත් අයත් තමන් දිහා බලන්නත් ආසයි. ඉතින් තමන්ගේ මේ ස්වභාවය දැන් පොඩ පොඩ කැපිලා පේනවා. ඉතින් ඒ තුලින් තමන් සතුටකුත් ඇති කරගන්නත් පුළුවන්. හැබැයි සමහර විට ඒකෙන් මදයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් බැලුවාම අපි මේ ಗುಣ දියුණු කරද්දී එක පැත්තකින් පරිසං වෙන්න ඕනේ මේ ಗುಣ ගිහිල්ලා අන්තිම නුගුණයකට හේතු වෙන්න පුළුවන්. මුලින් පටන් ගත්තේ සතිය දියුණු කරන්න, මුලින් පටන් ගත්තේ පුළුවන් තරම් ඉරියව් වලදී සතිය පවත්වන්න. ඉතින් එහෙම කරන්න ගියාම ඔන්න තමන්ගේ ඉරියව් පැවැත්වීම බොහොම ප්‍රසාද ජනක වෙනවා. සිහියෙන් තමන් ඉරියව් පවත්වනවා. ඉතින් අනිත් අයත් දැන් ඒ පිළිබඳව යම්කිසි ප්‍රසාදයක් ඇති කරගෙනක් තියෙනවා. තමන්ගේ ගමන බිමන විලාසය බොහොම ප්‍රසාද ජනකයි. ඉතින් ඒ හරහා තමන්ට ඇති වෙන්න පුළුවන් මදයක්. ඒකෙන් ඔන්න මත් වෙලා සමහල්ලාට ඔන්න තමන්ට යසසක් තියෙනවා. යම්සි කීර්ති ഘോഷාවක් පැතිරෙනවා. දැන් තමන් හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් අනිත් අයත් කතා කරනවා තමන් ගැන. පාරේ තොටේදී දැක්ක වුණත් ඉතින් නොදන්නා අපි නොදන්න වෙනත් කෙනෙක් ඇවිල්ලා මේ අහවලා නේද කියලා අහනවා. නැත්තම් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් මේ ඔබ වහන්සේ නේද අර එදා රූපවාහිනී හිටියේ නැත්තම් පත්තරේ හිටියේ කියලා ඉතින් ඔන්න අහනවා. ඉතින් අපි හරි දැන් ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙලා සමාජයේ හරි ප්‍රසිද්ධ කෙනෙක්, නම ගිය කෙනෙක් කියලා ඔන්න දැන් ඒ තමන්ගේ තියෙන යසස ගැන කීර්ති ഘോഷාව පිළිබඳව දැන් ඔන්න හිතේ මදයක් ඇතිවෙනවා. දැන් ඉතින් ප්‍රතිරූපයක් හදා ගන්නවා. ඉතින් ඒකෙන් දැන් තමන් ආරෝපණය කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේකත් මදයක් වශයෙන් පෙන්වනවා. ඊළඟට සීලයක් රකින්න. දැන් ඊටාම සිල්වත්. අපි හිතමු දැන් පන්සලට ගිහිල්ලා තුන් නැත්නම් හතර පොයෙටම සිල් ගන්නවා. අනිත් අය නම් ඉතින් එක පොයකටවත් යන්න මම තමයි හතර පොයෙටම සිල් ගන්නවා කියලා ඉතින් ඔන්න ඒකෙන් මදයක් ඇති කරගෙන. එහෙමත් නැත්නම් ඉතින් අවංකවම සීලයක් ආරක්ෂා කරනවා. අනිත් අය වැඩිය දන්නේ නැහැ හැබැයි අවංකවම සීලයක් ආරක්ෂා කරනවා. සමහර විට ඉතින් ඒකත් යටින් නිකන් කෙනෙක් හදන්න මුල් වෙන්න පුළුවන්. මේ හැම තැනම තියෙන්නේ අපි කෙනෙක් හදනවා. රකින්නේ ගුණධර්ම, දියුණු කරන්නේ ගුණධර්ම. හැබැයි මේ ගුණධර්ම රකින්න දියුණු කරන්න ගිහිල්ලා යට අපි කෙනෙක් හදාගෙන දින්නේ. ඉතින් මේවත් ටිකක් අපි හිතලා බලන්න වටිනවා. දැන් ඇත්තටම මෙතන මේ ගුණධර්ම දියුණු කර කර කෙනෙක් තනා ගැනීම යම් මට්ටමකට අනුමත කළා තියෙනවා මුල් යුගයේදී. දැන් මේ පින්වතුන්ට මතක් කරගන්න පුළුවන් සම්මා දිට්ඨි අවස්ථා දෙකක්. ඒ පළවෙනි අවස්ථාව තමයි සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්කා කියලා කියන්නේ. ඒ කියන්නේ ආශ්‍රව සහිතයි පුණ්‍ය පක්ෂයේ පිහිටලා තිනවා උපදි විපාක ලැබලා දෙනවා. ඉතින් එතකොට අපි සත්පුරුෂයෙක් මම හොඳ කෙනෙක් බවට පත් වෙලා මම ඉතින් කුසල් කරනවා. යහපත් දේවල් කරනවා. තමන්ටත් යහපත් දේවල් අනුන්ටත් යහපත් දේවල් කරනවා. ඉතින් ඒ කරපු දේ ගැන සතුට වෙනවා. අනිත් අයත් සමහරවිට කියාපාන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කියාම ඉතින් සමහරවිට ඉතින් කුසලය වැඩෙන්නත් පුළුවන්. නැවත නැවත කල්පනා කරනකොට ඒ තමන් කරපු හොඳ දේ කල්පනා කරද්දී ඉතින් තමන් තුළ සතුටක් ප්‍රීතියක් පහළ වෙනවා. ඉතින් එතනින් කුසලුත් තවත් වර්ධනය වෙනවා. හැබැයි ඉතින් පුජ්‍යල භාවයක් තනාගෙන තමයි කරන්නේ. ඉතින් එතන තියෙනවා ආශ්‍රව සහිත ගතියක් නැත්තම් අවිද්‍යාවක්, අවිද්‍යා අනුසයක් ගැබ්බෙලා තියෙනවා. අවිද්‍යා ආශ්‍රවයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ උතර නතර කළා නැහැ. බුදුරජාණන් වහන්සේ ඉන් එහාට අපි වරගෙන යනවා. සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨි මට්ටමේදී අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා මේ සම්මාදිට්ඨිය ඊට වඩා බොහොම උත්කෘෂ්ඨ මට්ටමක් දේශනා කරනවා. ඒ කියන්නේ අපි කුසලයේම නතර නොවි අධි කුසලය දක්වා යද්දි සාමාන්‍ය කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන සත්පුරුෂ භූමියේ නතර නොවි ඉන් එහාට පොඩ්ඩක් ලෝකෝත්තර මට්ටමක් ගැන කල්පනා කරද්දී මෙන්න මේ අනාශ්‍රව මට්ටම කුසලයෙන් පවා කෙනෙක් හදාගන්න නැතිව තමන්ගේ තියෙන ගුණයෙන් පවා කෙනෙක් හදාගන්න නැතිව තමන්ගේ තියෙන හැකියාවන්ගෙන් කෙනෙක් පුජ්‍යලයක් හදාගන්න නැතිව යන ගමන හරිම සූක්ෂම ගමනක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒ නිසා සීලයක් ආරක්ෂා කරන්න ගිහිල්ලා ධ්‍යාන වඩන්න ගිහිල්ලා නැත්නම් විපස්සනා කරන්න ගිහිල්ලා ඉතින් මේ කොයි දේ කරන්න ගියත් සුතමේ ඥානයක් ඇති කරගන්න ගිහිල්ලා මාකර ශිල්පයක් ඉගෙන ගන්න ගිහිල්ලා මේ විවිධාකාර කුසලතාවයන් තමන් තුළ දියුණු කරගන්න ගිහිල්ලා අපි ඒකෙන් පුජ්‍යල භාවයක් හදාගන්න ගියාම ඉතින් එක අතකින් අර ගුණය හැල්ලුවට ලක් වෙනවා. දැන් ඔය අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ කරපු ප්‍රකාශයක් මට මතක් වෙනවා. උන්වහන්සේ කියන ගුණ සංගවාගෙන ජීවත් වෙන්න කියලා. විවිධාකාර ගුණයන් තමන් වඩනවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා කියාපාන්න යන්න එපා කියලා උන්වහන්සේ මතක් කරනවා. අපේ තියෙන හැකියාවන්, අපේ තියෙන ගුණයන් අනිත් අය ඉදිරියේ කියාපාමින්, හෙළිදක්වමින්, ඒවා ප්‍රකාශ කරමින් එහෙම යන්න අවශ්‍ය නැති බව උන්වහන්සේ විශේෂයෙන් මතක් කරනවා. නිසා තේරවාදයේ විශේෂයෙන්ම අධිගම අප්‍රීචතාවයක් ගැන දේශනා වෙනවා. ඒ කියන්නේ තමන් හොඳ හොඳ ඉතාම උත්කෘෂ්ඨ මට්ටමේ ප්‍රතිඵල ලබලා තිබුණත් මොකක්වත් නැති කෙනෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ අධිගමයන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් සාමාන්‍ය මිනිසෙක් විදිහට අනිත් අය වගේම ඉතින් කටයුතු කරනවා. තමන් තුල ඇතුළේ තියෙන ගුණය හුවා දක්වන්න, පෙන්වන්න පත්‍රේ දාන්න යන්නේ නැහැ. ඊට පස්සේ ආරෝහ පරිණාහ, ඉතින් ඒ කියන්නේ ඇත්තරම මේ කයර හා සම්බන්ධ දේවල් තමන්ට හොඳ ආරෝහ පරිණාහ දේහයක් තියෙනවා නම් ඒකිනුත් මදයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ තමන්ගේ හැඩහුරුකම, තමන්ගේ ශරීරයේ රටාව, හැඩතල, ඉතින් මේවා හොඳට පිළිහිටලා තියෙනවා නම් අනිත් අයට වඩා කැපී පේනවා නම් ඒකිනුත් මදයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් මේ බැලුවහම මදය කියන එක හරීම විහිදිලා යන ස්වභාවයක්. කොයි කොයි පැතිවලට අපේ හිත ඇතුලේ මදය ඇති වෙනවද කියලා හිතාගන්න බැරි තරම් හරීම සූක්ෂම බවක් මේ මදය කියන ක්ලේශයේ තියෙනවා. ඉතින් ඇත්තටම අපි සාමාන්‍ය ලෝකේ විශේෂයෙන්ම බටහිර චින්තනයේ, බටහිර අධ්‍යාපනයේ ඉතින් මේවා තමයි විශේෂයෙන් ඉස්සරහින් තියාගන්නේ. පුළුවන් තරම් දරුවෙක්ව අපි එක්තරා අන්දමකින් කියනවා නම් ධෛර්යය කරන්නේ, පුතා ආරම කරන්න, පුතා මෙහෙම කරන්න, දුව මෙහෙම කරන්න, දුව මෙහෙම කරන්න, දුව මෙහෙම කළා මේම කෙනෙක් බවට පත් වෙන්න, පුතා මෙහෙම කළා මෙහෙම කෙනෙක් බවට පත් වෙන්න. ඒ හැමදෙස්sem අර කෙනෙක් බවට පත් වීම, පුජ්‍යල භාවයක් තනා ගැනීම, සමාජයේ තත්වයක් ඇති කර ගැනීම, සමාජයේ අනිත් අය ඉදිරියේ හොඳට වැජඹෙන තත්වයක් තනා ගැනීම, ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් අපේ දරුවන්ව තල්ලු කරන දෘෂ්ටි කෝණය, දිශාව. නැත්නම් අපිවම අපි තල්ලු කරන දෘෂ්ටි කෝණය. මම ඉගෙනගෙන හොඳ උපාධියක් අරගෙන මට එතකොට ඔන්න නමට අකුරු කීපයක් එකතු කරගෙන අනිත් අයට වඩා මට තැනක් තියෙනවා. ඉතින් එතකොට මම කෙනෙක් හදා ගන්නවා. ඉතින් මේ හැම තැනකම එතකොට අපි පුජ්‍යල භාවය තනාගෙන යන ගතියක්. ඒකෙන් එක්තරා අන්දමක උද්‍යෝගයක් ඇති කරගෙන ඉස්සරහට යන ගතියක් පේන්න තියෙනවා. ඉතින් දැන් හුඟක් වෙලාවට ඔහොම එකක් නැත්තම් කෙනෙක් යමක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හිතමු ආයතනයක යම්කිසි උසස් වීමක් තියෙනවා නම් ඒ උසස් වීම නිතින් පොරකන ගතියක් තියෙනවා. ඉතින් ඒ උසස් වීම ලබා දීම පිණිස යම්කිසි මෙන්න මේ සුදුසුකම් තියෙන්න ඕනේ කියලා අපි ප්‍රකාශ කරනවා. ඉතින් ඒ සුදුසුකම් නැති අය ඒ සුදුසුකම් හදා ගන්න, දිනු කර ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඔන්නේ තනතුර ලැබෙනවා. ඒ උසස් වීම ලැබෙනවා. ඊට පස්සේ ඉතින් ඒ උසස් වීම අපි මේසෙ ඉස්සරහා ඉතින් පොඩි බෝඩ් කෑල්ලක ලියාගෙන ඉතින් අපි ආ බවටපත් වෙනවා. ඉතින් රාජකාරී කරන ස්ථානයේ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔන්න ගෙදර ඇවිල්ලත් ඒ උසස් වීම මතක් කර ගන්නවා. දැන් ඒ තැනැත්ත තමයි මේ දැන් ගෙදරත් තියෙන්නේ. අපි හිතමු දැන් බැංකුවක මේ කළමනාකාරවරයෙක්. තමන් ඉතින් දැන් උසස් වීමක් ලැබුණා. බැංකුවේ කළමනාකාර බවට පත් වුණා. දැන් අපි ගෙදර ඇවිල්ලත් කළමනාකාර වෙන්න ගත්තොත් එහෙම ඉතින් සමානලාවට බිරිඳගෙන් ඇනුම් බැනුම් අහන්න හම්බ වෙනවා. ස්වාමියාගෙන් ඇනුම් බැනුම් අහන්න හම්බ වෙනවා. අර දරුවෝ කිට්ටු වෙන්නෙත් නැහැ. මොකද මේ තමන් කළමනාකාරයෙක් වෙලා ගෙදෙද්දි අපිට මතක නැහැ අපි මේ රාජකාරී කරන තැන. ඒ රාජකාරිය සාර්ථකව ඉෂ්ට කරගන්න තමයි මේ තනතුරක් දීලා තියෙන්නේ. අපි මේ රාජකාරියට තනතුර සීමා කරන්නේ නැතුව රාජකාරිය අපි ගෙදර අරගෙන ඇවිල්ලා. රාජකාරියේ අපිට දීලා තියෙච්ච තනතුර අපි ගෙදරත් අරන් ඇවිල්ලා. එමත් නැත්නම් අපි පාරේ යනකොටත් එන රාජකාරියට ඒ දීපු තනතුර අපි ඉස්සරහට දාගන්නවා. අපි හිතමු ඔන්න අපි වාහනේ පදවගෙන එනවා. නැති ඔන්න පොලිසියෙන් නතර කරනවා. පොලිසියෙන් නතර කරාම කියනවා ඔන්න මං අහවල් මේ බැංකුවේ කළමනාකාරතුමා. ඉතින් ඒක අදාළ නැහැ ඒක අතකින්. මොකද මේ පාරේ යන මිනිස්සෙක් නේ තමයි මේ රියදුරෙක්ගේ අවස්ථාවේ. අපි මේ එතන කළමනාකාර කෙනෙක් වෙන්න ගිහිල්ලා ඉතින් අපි අර ඒ තනතුර කොයිතරම්නම් ඔළුවේ අපි ආරෝපණය කරගෙන ඉන්නවද කියන එක තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා අපිට මම මේ උදාහරණයක් වශයෙන් ගත්තේ මේ වගේ රැකියාව මුල් කරගෙන වෙන්න පුළුවන්, තනතුර මුල් කරගෙන වෙන්න පුළුවන්, තමන්ගේ ඉගෙන කියාගත දේවල් මුල් කරගෙන වෙන්න පුළුවන්, තමන්ගේ ජාතිය, කුලය, ගෝත්‍රය මුල් කරගෙන වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ নানা ප්‍රකාර දැන් අපි මේ සාකච්ඡා කරපු විවිධ දේවල් හරහා කොයි තරම්නම් අපි පුජ්‍යල භාවයක් හිතේ ආරෝපණය කරගන්නවද? ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ද්වේතානුපස්සනා සූත්‍රයේදී අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං, මේ ආත්මයක් නැති තැනක, මේ පුජ්‍යල භාවයක් නැති තැනක ආත්මයක් හදාගෙන, පුජ්‍යල භාවයක් හදාගෙන මේ මිනිස්සු, මේ දෙවියන් මිනිසුන් සහිත ලෝකය කරන මේ පිස්සුව බලන්න, මේ මුලාව බලන්න. පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ නාම රූප දෙකට බැහැගෙන ඒක ඇත්ත කියලා හිතාගෙන ඉතින් කටයුතු කරනවා. ඉතින් බැලුවාම බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යල භාවය ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර මට්ටමකට හිතපත් කරගෙන මේ අපි කරන නාඩගම් දිහා කොහොම උපේක්ෂාවෙන් බලලා අර වගේ ප්‍රකාශයක් කරනවා. අනේ මේ මෝඩ රැළ කොයිතරම්නම් ඇඳගෙනද මේ කටයුතු කරන්නේ? කොයිතරම්නම් මුලාවකද මේ කටයුතු කරන්නේ? කොයිතරම්නම් ආරෝපණය කරගෙනද මේ කටයුතු කරන්නේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් අනුකම්පාවෙන් අපි දිහා බලනවා. ඉතින් මේ විදිහට දැන් අපි කෙලෙස් රාශියක් කතා කරා. මේක අවසානයේ එන්නේ ප්‍රමාදය කියන ක්ලේශය. ඉතින් ඒක හැම එකටම යොදන්න පුළුවන්. ඒ කියන්නේ අපි කුසලයට ප්‍රමාදයි. කරන්න ඕන දේ දැන් කරන්නේ නැහැ. අපි ඒක කල් දානවා. ඉතින් හැමතිස්සෙම මේ ප්‍රමාද වෙන ගතිය, එමත් නැත්තම් නොසලකා හරින ගතිය, අවශ්‍ය වෙලාවෙදී නොකරන ගතිය, ඉතින් මේ හැම තැනදීම මේ මුල් වෙනවා. අපි අර වැදගත්කමක්, මුල් තැනක් දිව යුත්තේ කුමක්ද කියන එක අපිට අමතක වෙනවා. අපි තින් වෙන වෙන දේවල් වලට, පංචකාමයන්ට, දුසිරිත වලට ඇබ්බැහි වෙලා ඒවට මුල් තැන දීගෙන කටයුතු කරනවා. අපිට මේ ලැබිච්ච අවස්ථාව, මේ මනුස්ස ප්‍රතිලාභය, මනුස්සත්ව ප්‍රතිලාභය ගැන අපිට අමතකයි. මේ ලැබිච්ච ෂණ සම්පත්තිය ගැන අපිට අමතකයි. අපි සම්පූර්ණයෙන්ම ප්‍රමාදයට ලක් වෙලා, මදයට ප්‍රමාදයට ලක් වෙලා කටයුතු කරනවා. ඒ නිසා මේ ප්‍රමාදය කියන එක ඇත්තටම සියලුම කෙලෙස් වලට මේක දාන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත තමයි සතිය කියලාත් කියන්න වෙන්නේ. ඒ කියන්නේ සිහියෙන් ඉන්නවා නම් අපි තුල එක්තරාන්දකින් මේ සංසාර දුකින් අත මිදීමේ උත්සාහයක්, උවමනාවක්, අප්‍රමාදී වීමක් අන්න තේනවා නම් ඒක අර ප්‍රමාදය කියන කෙලෙෂයට විරුද්ධයි කියලා කියන්න පුළුවන්. දැන් එතකොට අපි ඔය කතා කරපු හිතේ තියෙන දැඩි ගතිය, එකට එක කරන ගතිය, මාන්නේ, අනිත් අයවත් පහත දාමින් තමන් තුළ ඇති වෙන අතිමාන්නේ, ඊළඟ ප්‍රමාදය, මේ සමා ඊළඟට අපි මේ කතා කරමු මදය. මේ කෙලෙස් ඇත්තටම හරිම සූක්ෂමයි. අර අවිද්‍යාව, ඊළඟට මේ හිතේ පහළ වෙන විසම ලෝභය, ඒවත් එක්ක මේ ඔක්කොම කියපු කෙලෙස් ටික යන්නේ රහත් වුණාට පස්සේ කියලා කියනවා. ඒ කියන්නේ හිතින් ඉවත් වෙන්නේ රහත් වුණාට පස්සේ කියලා කියනවා. ඒ තරමට මේවා හරියටම බින්න බැහැලා තියෙනවා. අපේ හිත ඇතුලේ දීර්ඝ කාලයක් තිස්සේ පළපදියම් වෙලයි මේ කෙලස් තියෙන්නේ. තේවැයෙන්මයි අපි ක්‍රියාත්මක වෙන්නේ. සමාජයේ කටයුතු කරන්නේ ඉතින් මේවා ඔක්කොම ඔළුවේ දාගෙන. ඉතින් මේ බඳු හරිම සූක්ෂම මට්ටමේ කෙලස් ගොඩක් ඔළුවේ ඇතුලේ ක්‍රියාත්මක වෙනකොට ඉතින් මිනිස්සේ කොළුසන් ඉන්නවා කියන එකත් ලොකු දෙයක් බැලුවා. මොකද මේ කෙලස් වලින්ම මේ මිනිස්යාව පෙළනවා. මේ කෙලස් වලින්ම යාව මුලාවට ලක් කරනවා. ඉතින් ඒ බඳු කෙලෙස් බරිත ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ බුදුරජාන් වහන්සේ ওই විදිහට දැන් මේ කෙලෙස් සම්බන්ධයෙන් දේශනා කළා, උපක්ලේශ සම්බන්ධයෙන් දේශනා කළා. ඉතින් කියනවා මේ හිතේ මේ උපක්ලේශ ඉවත් කිරීම සඳහා උත්සාහත් වෙන්න කියලා. අපි කලින් දවසකදී මේ කාරණාව සාකච්ඡා කළා. අපි ටික ටික එතකොට සතිමත් බවක් දිනු කරගෙන ඒ සතියෙන් උත්සාහත් වෙනවා කෙලෙස් වලට අහු නොවී. එහෙමත් නැත්නම් හිත ඇතුලේ කෙලෙස් ක්‍රියාත්මක වෙනකොට ඒව හඳුන ගන්න. ඒක චිත්තානුපස්සනාවකට, ධම්මානුපස්සනාවකට, යෝගාචරයේ පිවිසෙනකොට ටික ටික සිද්ධ වෙනවා. එයාට දැන් මේ කෙලෙස් වලට බය වෙනවා කියන පැත්තකින් නෙමෙයි යා බලන්නේ. මේවා හුදෙක් කෙලෙස් කියන තැනකින් බලන්න තරම් එයා ශක්තිමත් වෙනවා. සතිපට්ඨානය හොඳට ශක්තිමත් වෙලා එනකොට හිතේ සතිය පමණක් නෙමෙයි දැන් ප්‍රඥාවත් ක්‍රියාත්මක වෙනවා, සම්පජඤ්ඤයත් ක්‍රියාත්මක වෙනවා. යම් අවස්ථාවක හිතේ ලෝභයක් පහළලා තිනවනම් එහෙනම් එයාට ඒක මේ හිතේ ලෝභයක් පහළලා තිනවා කියලා මේ මොහොතේදීම දැනගන්න පුළුවන් මට්ටමක් දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකම බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ තියෙන සම්දිට්ඨික භාවය වශයෙන් පෙන්නනවා. යම් හෝ අවස්ථාවක අපේ හිතේ ලෝභයක් පහළලා තිනවනම් මේ මොහොතේදී අපිට අඩියක් පස්සට අරගෙන දැන් හිතේ ලෝභයක් පහළලා තිනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒක මේ තමන් වහන්සේගේ ධර්මයේ තියෙන සම්දිට්ඨික භාවය වශයෙන් පෙන්නනවා. එපමණකට මේ ධහම සාන්දෘෂ්ටිකයි. අපි මේ ධහම ප්‍රගුණ කළා, සතිය දියුණු කළා, සතිපට්ඨානයක් වඩලා, සම්පජඤ්ඤයක් වඩලා අපි ටික ටික හිත ශක්තිමත් කරලා ගත්තා නම් එහෙනම් මෙන්න මේ ධහමේ තියෙන සම්දිට්ඨික භාවය අපිටම තේරුම් ගන්න පුළුවන්. ඕනම මොහොතක, ඕනම අවස්ථාවක හිත ඇතුළේ යම්සි කෙලෙසයක් පහළ වෙනවා නම් අන තමන්ට පුළුවන් නම් ඒ කෙලෙසයට අහු වෙන්නේ නැතිව, වහල් වෙන්නේ නැතිව ඒ කෙලෙසේ අතකුලුවක් බවට පත් වෙන්නේ නැතිව ඒ ක්ලේශයෙන් ඉවත් වෙලා මේ දැන් ඔන්න හිතේ රාගයක් පහළලා තියෙනවා. හිතේ ඊර්ෂ්‍යාවක් පහළලා තියෙනවා. හිතේ මාන්නක්කාර ගතියක් පහළලා තියෙනවා. හිතේ මදයක් පහළලා තියෙනවා කියලා අපිට බොහොම සූක්ෂමව ඒ ක්ලේශය හඳුනගන්න පුළුවන් නම් ඒකම මේ ධහමේ තියෙන සාන්දෘෂ්ටික බව වශයෙන් පෙන්වනවා. දැන් එතකොට මෙහෙම ටික ටික කෙලෙස් හඳුනගන්න එයාගේ හිතේ කෙලෙස් පැදෙන් නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට තව බුදුරජාන් වහන්සේ කාරණාවක් එකතු කරනවා. ඒ තමයි අපිව උද්‍යෝගිමත් කරනවා හිත විවේකයට නැඹුරු කරන්න කියලා. ඒ කියන්නේ දේවල් අල්ලගෙන බදාගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා වෙනුවට මේ විවේකය තුල හිත පවත්වන්න කියලා උද්‍යෝගිමත් කිරීමක් කරනවා. විතක්ක සූත්‍රය කියලා මේ ඉතිවුත්තක පාළියේ සූත්‍රයක් එනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පවිවේකා රාමෝ භික්ඛවේ විහෙරත පවිවේක රතං තේසන්තවෝ භික්ඛවේ තුම්හාකං පවිවේක රාමානං විහෙරතං පවිවේක රතානං ඒසේව විතක්කෝ බහුලං සමුදා චරිස්සති කිං අකුසලං කිං අප්පහීනං කිං පජහාමාති. ඒ විවේකයේ හිත තව තව පවත්වන්න පවත්වන්න, නොබැඳුණු භාවයක හිත පවත්වන්න පවත්වන්න, හිත හුදකලාව පවත්වන්න පවත්වන්න, කිසිම උපාදානයක් නොකර හිත පවත්වන්න පවත්වන්න ඒ හිත තුලින්ම ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. මොනවාද මේ තවත් තියෙන අකුසල්, මොනවාද මේ හිතේ තවත් ඉතිරිලා තියෙන කිලුටු ගති, කොහොමද මම මේවා තව පිරිසුදු කරන්නේ, තව තව මේ පිරිසුදු භාවය පවත්වන්නේ කොහොමද කියලා මේ පිරිසුදු බවට යොමු වෙච්ච ගතියක්, පිරිසුදු භව වෙත නැඹුරු වෙච්ච ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අගය කරනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා මෙන්න මේ විවේකයෙන් නැඹුරු වෙච්ච හිතකින් වාසය කරන්න. විවේකේ පැත්තට ඇල වෙලා ඉන්න. ඉතින් ඒ වගේමයි දැන් අපි ඊයේ සාකච්ඡා කළ මේ දේශනා සූත්‍රය, ඒකත් ඉතිවුත්තක පාළියේ ඉන්නේ. එතෙන්දිත් බුදුරජාන් වහන්සේ කියනවා මේ පාපම් පාපකතෝ පස්සතාති. මෙන්න මේ පව්කම්, මෙන්න මේ තියෙන කෙලෙස්, කෙලෙස් වශයෙන් දකින්න. ඒක උන්වහන්සේගේ පළවෙනි ධර්මදේශනා වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ කියනවා පාපම් පාපකතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡතාති. මේ පාපයන් පාපයන් වශයෙන් දැකලා, කෙලෙස් කෙලෙස් වශයෙන් දැකලා ඒවා කෙරෙහි කලකිරෙන්න, ඒවා හිතින් ඉවත් කරගන්න උත්සාහවත් වෙන්න, ඒවායින් නිදහස් වෙච්ච හිතක් පවත්වන්න කියලා උතින් උද්‍යෝගිමත් කරලා තියෙනවා. ඒ වගේමයි තවත් අවස්ථාවක් අපිට හම් වෙනවා ද්විතිය ගද්දුල බද්ද සූත්‍රයේදී. එතෙන්ද බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ තමන්ගේ හිත දීර්ඝ කාලයක් තිස්සේ කෙලෙසිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් මතක් කරගන්න කියලා. හිතන්න එපා තමන් දැන් සුද්ධවන්තයෙක් කියලා. හිතන්න එපා සියල්ල දැන් කළා අවසానයි කියලා. පොඩ්ඩක් පොඩ්ඩක් මතක් කරගන්න. තස්මාතිහ භික්ඛවේ භික්ඛුණා අභික්ඛණං සකංචිත්තං පච්චවෙක්කි තබ්බං. මහණේ ඔබලා නිතර නිතර මෙන්න මේ කාරණේ මතක් කරගන්න, ප්‍රතිවේක්ෂා කරන්න. දීගරත්තං ඉදං චිත්තං සංකිරිට්ඨං රාගේන දෝසේන මෝහේනාති. මහණෙනි මේ හිත දීර්ඝ කාලයක් තිස්සේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් හොඳ ප්‍රකාශයක් කරනවා. චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti චිත්ත වෝදානා සත්තා විසුජ්ජanti. මහණෙනි මේ හිත කෙලෙසෙන්නේ මෙන්න මේ කෙලෙස් නිසා. සත්වයින් කෙලෙසෙන්නේ මෙන්න මේ හිත කෙලෙසෙන නිසා. ඒ වගේම සත්වයේ පිරිසුදු වෙන්නේ මෙන්න මේ හිත පිරිසුදු වීම නිසා. ඒ කියන්නේ අපි කොයිතරම් කය පිරිසුදු කරත්, කොයිතරම් අපි ස්නානය කරත් අපිට කියන්න බෑ අපි පිරිසුදුයි කියලා. හැබැයි අපි හොඳට හිත පිරිසුදු කරගෙන තියෙනවා නම් අන්න ඒ සත්වයා ඒ තැනැත්තා පාරිශුද්ධීකර ලක්වෙච්ච තැනැත්තෙක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ සූත්‍රය දැන් බුදුරජාන් වහන්සේ ටික ටික ගැඹුරකට එකගෙන ගිහිල්ලා ඉතින් දේශනා වෙනවා යම් මට්ටමකදී මේ යෝගාවචරයේ අනාගාමී තත්වයකට පත් වුණා නම් එබඳු සාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ හිතේ කාමයන් ගැන දැන් අභිරමණයක් නැති නිසා එහෙම නැත්නම් කාම රාගයේ ඒ හිතින් ඉවත් වෙලා තියෙන නිසා උන්වහන්සේට කොයිතරම් සුඛෝපභෝගී දේවල් ලැබුණත් ඒවෙන් අනතුරක් නොවන බව මේ සූත්‍රයේම දේශනා කරනවා. ඉතින් පිණ්ඩපාතයකට ගිහිල්ලා හොඳ ප්‍රණීත ආහාර ලැබුණයි කියලා ඒ ස්වාමීන් වහන්සේට බය වෙන්න දෙයක් නැහැලු. ඒකට ඇලෙන ගතියක්, ඒකෙන් මුසපත් වෙන ගතියක් ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ සිද්ධ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ යම්ස කෙනෙක් අනාගාමි තත්ත්වයටපත් වුණා නම් එයා ඉතින් තවදුරටත් මේ කාමයන් නිසා මුලාවකටපත් වීමක්, කාමයන් කෙරෙහි මත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඒ අනාගාමි තත්ත්වයටපත් වුණාට පස්සේ සෝ මෙත්තා සහගතෙන චේතස ඒකම් දිසම් පරිත්‍වා විහෙරති. මේ විදිහට දැන් මේ මෙත්තා චේතෝ විමුක්තිය වඩන ආකාරය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කරුණා චේතෝ විමුක්තිය වඩන ආකාරය විස්තර කරනවා. මුදිතා චේතෝ විමුක්තිය වඩන ආකාරය විස්තර කරනවා. උපේක්ඛා මේ චේතෝ විමුක්තිය වඩන ආකාරය විස්තර කරනවා. ඒ කියන්නේ මෙතනින් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් කෙලෙස් දුරු කරනවාට අමතරව හිත තුල මේ හිත විවෘත කරන හිත තව තව පැහැදිලි කරන යහපත් කුසල ධර්මයන් වඩන්න බුදුරජාන් වහන්සේ යොමු කළා තියෙනවා. මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක්, උපේක්ෂාවක් මේවා වඩන්න වඩන්න ඒවා අර කෙලෙස් වලට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. හිතේ ඇතිවෙන නිකම් පිබිදීමක්, හිතේ ඇතිවෙන්නේ හොඳට හාත්පස පැතිර සිටීමක්. කෙලෙස් වලින් කෙලසෙනවා වෙනුවට දැන් හිතේ මේ පවිත්‍ර භාවය හොඳට අල්ලා හිටින ගතියක්. කෙලෙස් වලට ඉන්න බැරි වාතාවරණයක්. දැන් හිත ඇතුලේ ඇතිවෙනවා මොකද දියුණු කරන්නේ මෛත්‍රී සහගත ගතියක්. දිනු කරන්නේ කරුණාවක්, දිනු කරන්නේ මුදිතාවක්, දිනු කරන්නේ උපේක්ෂාවක්. අපි තමු යම්ස කෙනෙක් මුදිතාවක් දිනු කරනවා. යාට පුළුවන් දැන් මුළු හිතම මුදිතාවකින් පුරවගෙන ඉන්න. ඉතින් මේ බඳු තැනැත්තෙක්ගේ හිතේ ඊර්ෂාවක්, මකුබවක්, පලාසයක් පහළ වෙන විදිහක් නැහැ. මොකද ඊර්ෂාව පහළ වෙන්න නම් ඒ තනිත් කෙනෙක්ගේ සම්පතක් දැකලා, අනිත් කෙනෙක්ගේ හැකියාවක් දැකලා හිත ඒක පිළිකුල් ගන්න ගතියක්, ඒකත් එක ගැටෙන ගතියක් තමයි ඊර්ෂ්‍යාවෙන් සිද්ධ වෙන්නේ. දැන් පලාසයන් ගත්තොත් එතන සිද්ධ වෙන්නේ අනිත් කෙනෙක්ගේ ගුණයක් දැකලා ඒක පහත් කරලා සලකන ගතියක්. හැබැයි යම්සි කෙනෙක් තමන්ගේ හිත ඇතුලේ මුදිතාවක් දියුණු කරනවා නම් එතෙන් සිද්ධ වෙන්නේ ඒක අනිත් පැත්ත තවත් කෙනෙක් සැප විඳිනවා දැකලා ඒක තුළ ඇති කරන ගන්නා ප්‍රසාදයක්. තවත් කෙනෙක් සැප විඳිනකොට, තවත් කෙනෙක් යහපතක් කරනකොට, යාගේ ගුණයක් වැඩිලා තියෙනකොට තමන්ගේ හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. තමනුත් ඒකෙන් සතුටු වෙනවා. අනේ සාදු කියලා එයා සතුටු වෙනවා. එහෙම හැකියාවක් ගන්න අපිට ඇති කරගන්න පුළුවන් නම් එතකොට ඒවා කෙලෙස් වලට පටහැනිවයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙන්න මේ තවදුරටත් හිතේ කෙලෙස් දුරු කරගන්න කුසල් පැත්ත ශක්තිමත් කරගන්න පුළුවන්. එතකොට මෙතන චේතෝ විමුක්ති මට්ටමක් දක්වාම පෙන්නුම් කරලා තියෙනවා. ඒ කියන්නේ හාත්පස හිත පතුරුවාගෙන වාසය කරනවා මෛත්‍රියකින්, කරුණාවකින්, මුදිතාවකින්, උපේක්ෂාවකින්. ඉතින් මේ පැත්ත ශක්තිමත් කරන්න කරන්න කෙලෙස් වලට ඉන්න හිටින් තැනක් නැති වෙනවා. ඒ බඳු හිතක කෙලෙස් රැඳෙන්න විදිහක් නැති වෙනවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අන්තිමට දේශනා කරනවා සෝ අත්ති ඉදං, අත්ති හීනං, අත්ති පනීතං, අත්ති මස්ස සංඥාගතස්ස උත්තරින් නිස්සරණන්ති පජානාති. දැන් මේ චතුරාර්ය සත්‍ය ගැන තමයි ඊළඟට දේශනා කරන්නේ. මෙන්න දුකක් තියෙනවා කියලා හඳුන ගන්නවා. දුකට හේතුවක් නැත්තම් දුක්ඛ සමුදයක් තියෙනවා කියලා හඳුන ගන්නවා. දුක්ඛ නිරෝධයක් නැත්තම් නිවනක් තියෙනවා කියලා හඳුන ගන්නවා. ඒ සඳහා මාර්ගයක් තියෙනවා කියලා හඳුන ගන්නවා. ඒ කියන්නේ තව තව ටික ටික ගැඹුරට ගැඹුරට ප්‍රතිපදාව දියුණු වෙනවා. එහෙම දියුණු වෙන්න තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවාසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති. අන්‍යාගේ හිතේ කාමාශ්‍රවයක් දුරු වෙන්න පටන් ගන්නවා. භවාශ්‍රවයක් හිතෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. අවිජ්ජාශ්‍රවයක් හිතෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට අරහත්ත්වයේ දක්වාම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සන ප්‍රකාශයක් අන්තිමට කියනවා, අයං මුච්චති භික්කවේ භික්ඛු සිනාතෝ අන්තරේන සිනානේ නාති. ඒ කියන්නේ මහණෙනි, මේක මේ ඇතුළතම ස්නානය කිරීමක්. ඇතුළතම හටගන්නා පාරිශුද්ධිය. ඇතුළතම දැන් ඔන්න ස්නානය කරා. ඒ කියන්නේ මුළු හිතම හොදලා දැම්මා. දැන් තියෙන තනිකරම පවිත්‍ර වත්‍රයක් තියෙනවා. තනිකරම බොහොම පිරිසුදු වෙච්ච රෙදි කඩක් වගේ තමයි දැන් හිත තියෙන්නේ. මොකද ඇතුළතම හොදලා දැම්මා. දැන් මේ ප්‍රකාශයේ එක්තරාන්දමක ඉංගියක් එතන හිටපු සුන්දරීක බාරද්වාජ කියන බමුණට. දැන් මේ සුන්දරීක බාරද්වාජ බමුණා හිතාගෙන ඉන්නේ කෙලෙස් දුරු කරන්න නම්, කෙලෙස් පිරිසුදු කරන්න නම් මේ බාහුකා කියන නදියට ගිහිලා නාන්න ඕනේ කියලා. දැන් අද කාලෙත් ඉතින් සෑහෙන්න ඉන්දියානු පුරවැසියන් ඔය දමදිව තියෙන ඉතින් මේ ගංගානන් නදියේ ඉතින් නානවා. මොකද මේ ගංගානන් නදියේ ස්නානය කිරීම නිසා තමන් පිරිසුදු බවකටපත් වෙනවා, ශ්‍රේෂ්ඨත්වයකටපත් වෙනවා, කෙලෙස් ටික හොදලා යනවා කියලා විශ්වාසයක් මේ මිනිසුන්ගේ හිතේ තියෙනවා. ඒ නිසා ඒ බඳු ප්‍රසිද්ධ වෙච්ච ගංගා කීපයක්ම ඉන්දියාවේ තියෙන බව ප්‍රකාශ වෙනවා. ඉතින් ඒකේ විස්තරයකුත් එනවා. බාහුකා කියලා නදියක්, සුන්දරිකා කියලා මේ නදියක්, ඊළඟට සරස්වතී කියලා නදියක්, ප්‍රයාග කියලා තීර්ථයක්, බාහුමතී කියලා නදියක්. ඉතින් මේ වගේ බොහොම ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙච්ච ගංගා ගණනාවක්ම තියෙනවා. ඉතින් මිනිස්සු විශ්වාස කරනවා මේ ගඟට ගිහිලා නැව නම් ඔන්න ඔක්කොම පව් ටික හේදිලා යනවා කියලා. ඉතින් අන්න එහෙම විශ්වාසයක් තිබිච්ච කෙනෙක් තමයි මෙන්න මේ සුන්දරීක භාරද්වාජ කියන බමුණා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ මේ වත්ථූපම සූත්‍රය දේශනා කරමින් ඉන්න පරිෂදයේ මේ සුන්දරීක භාරද්වාජ බමුණත් ඉන්නවා. දැන් මේ ඔක්කොම අරහත්ත්වයේ දක්වා විස්තර කරලා බුදුරජාණන් වහන්සේ එක වාක්‍යයක් එකතු කරනවා. මහණෙනි, මේ කරේ ඇතුළතම නානේ ස්නානය කිරීමක්. ඇතුළතම පිරිසුදු කිරීමක් තමයි දැන් මේ කළේ කියලා. දැන් එතකොට සුන්දරීක භාරද්වාජ බමුණ අහනවා, මේ බුදුරජාණන් වහන්සේකින් ශ්‍රමණ භවත් ගෞතමී, ඔබ වහන්සේ මේ බාහුකා නදියට නාන්න එහෙම යනවද කියලා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, මේ මොකද්ද මේ බමුණ මේ බාහුකා නදියෙන් තියෙන ප්‍රයෝජනේ? බාහුකා නදිය මොනවාද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට ඒ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා කියනවා, මේ කෙලෙස් හොදලා හරින්න, පව් හොදලා හරින්න මේ බාහුකා නදිය උදව් කරනවා, නැත්නම් ඒකෙන් මේ පව් හොදලා හරින්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා කියලා ඉතින් එයා තමන්ගේ විශ්වාසයේ තමන්ගේ මේ මිත්‍යා ඇදහිල්ල බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා කියනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඉතින් උත්තර දෙනවා, මේ එහෙම මේ බාහුකා නදියටවත්, ගයා තීර්ථයටවත්, සුන්දරිකා කියන නදියටවත්, සරස්වතී නදියටවත්, බාහුමති කියන නදියටවත් මේ එකක්වත් මේ අඥාන අනුවන මේ පව් කරපු මනුස්සයව හොදන්න, පව් සෝදා හරින්න හැකියාවක් නැහැ. එහෙම පව් සෝදා හැරීමක් මේ ගංගා වලට කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ නිසා වෛර කරන, රළුකම් කරන මේ මනුස්සයාගේ පාප කර්ම නැවයි කියලා ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේමයි හැබැයි යම්ස කෙනෙක් හොඳට පිරිසුදු වෙලා ඉන්නවා නම්, පව් ඇතුළත පිරිසුදු කරලා තියෙනවා නම්, දැන් අපි විස්තර කරා වගේ වත්ථූපම සූත්‍රයේ විස්තර වෙනවා වගේ, එයා කෙලෙස් දැන දැන ප්‍රහාණය කරලා තියෙනවා නම්, දැක දැක ප්‍රහාණය කරලා තියෙනවා නම්, එයාට තෙන් කොයි නදියත් එකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා, එතකොට ඉතින් මේ ගයාව වෙනවා තමන්ගේ ගෙදර තියෙන ලිඳත්. ආයි ගයාවට යන්න අවශ්‍ය නැහැ, දඹදිව යන්න අවශ්‍ය නැහැ, ගෙදර ටැප් එකෙන් නැවත් ඒක ඉතින් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අන්තිමට එක්තරා අන්දමකින් පුංචි උපහාසයකුත් එක්ක දේශනා කරනවා, කිං කාහසි ගයං ගන්ත්වා උදපානෝපි තේ ගයාති, තාගේ ලිඳ වූද ගයාව වේ කියලා කියනවා. ඉතින් මේ විදිහට දැන් කිව්වට පස්සේ දැන් සුන්දරීක භාරද්වාජ බ්‍රාහ්මණයාට ඉතින් කාරණේ වැටහෙනවා. ඉතින් එයා ප්‍රසාද ජනක වෙලා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි පැහැදිලා තමන්ට මහණ වෙන්න ඕන බව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඉතින් එතුමා මහණ වෙනවා, උන්වහන්සේ ඊට පස්සේ උපසම්පදාව ලබා ගන්නවා. ඊට පස්සේ හොඳින් තමන්ගේ බණ භාවනා කටයුතු වල නිරත වෙලා අරහත්ත්වයටම පත් වෙනවා. ඉතින් මේ අන්දමට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා අරහත්ත්වයට පැත්වීම තුලින් මේ සූත්‍ර දේශනාව අවසන් වෙනවා. ඉතින් අපි උත්සාහවන්ත වෙමු මේ වත්තූපම සූත්‍රය මුල් කරගෙන අපි තුලත් තියෙනා නම් කොයිතරම් විවිධාකාර අන්දමේ කෙලෙස් ඒවා හොඳින් හඳුනා ගන්න. මොකද අපි මේ කෙලෙස් ගොන්නක් ඔළුවේ තියන් ඉන්නවා නම් අපිට තේරෙන්නේ නැත්තම් මේ කෙලෙස් වශයෙන්. ඉතින් එතකොට හරි අමාරුයි මේක සුද්ධ කරගන්න. අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි දන්නේ නැත්තම් අපි ඒකට විසඳුමක් හොයන්නේ නැහැ. මොකද අපි දන්නේවත් නැහැ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් එහෙනම් කෙලෙස් වශයෙන් දැන ගැනීම ඒවා පහළ වෙච්ච අවස්ථාවේදී දැන් මේ හිත යම්සි ක්ලේශයකට ලක් වෙලා තියෙන්නේ කියලා නිහතමානීව තේරුම් ගැනීම ඒ නිසා ඊටාම වැදගත් වෙනවා. එහෙම තේරුම් ගත්තට පස්සේ අපි ටික ටික සතිපට්ඨානය දිනු කරගෙන යනවා නම් අන්න සතිය තව තව ප්‍රබල වෙන්න ප්‍රඥාව තව තව ප්‍රබල වෙන්න යෝගාචරයට අවස්ථාවක් ලැබෙනවා. කෙලෙසුන්ගෙන් තොරව වාසය කරන කාල පරිච්ඡේදය දීර්ඝ කරගන්න. පොඩ ඒක වර්ධනය කරගන්න. කෙලෙසුන්ගෙන් තොර සිතක් පවත්වන්න, පිරිසුදු හිතක් පවත්වන්න ඔන්න යෝගාචරයට අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒ බඳු පිරිසුදු හිතක් දිගට පවත්වමින් සියුම් කෙලෙස් තව තව හඳුනා ගනිමින් ඒවත් ප්‍රහාණය කරමින් යායුතු මාර්ගයක් තමයි අප යෝගාචරයෙන් වශයෙන් අප ඉදිරියේ තියෙන්නේ. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාව අනුව සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වත්තූපම සූත්‍රය මුල් කරගෙන අපි පැවැත්වූ දේශනා මාලාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, කාට හරි අද ධර්මදේශනාව මුල් කරගෙන හෝ තමන්ගේ භාවනා කටයුතු මුල් කරගෙන ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
පන්දුජීව මහතාට දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනා පුරාවටමත් ඔය ඔක්කොම තියෙන්නේ අපේ සිතේ. දැන් ඔය කියන විදියට සිතුවිල්ලක් ඇති වෙලා ඒ කියන්නේ ප්‍රපංච කිරීමක් ආරම්භ කරන හේතුනේ. එතකොට අපි දැන් ධම්මානුපස්සනාවක් වඩලා එතකොට ධම්මානුපස්සනාව තුළින් අපිට අවබෝධයක් එනවනේ කිසියම් හෝ සිතුවිල්ලක් ඇති වෙන එක දුකයි කියන එක අන්තිමට. එතකොට ඒ නිසානේ අපි දැන් මේ ඔය සිතුවිලි ඇති වෙනකොට ඒක දුක බව දැනලා ඒ සිතුවිල්ලක් ඇති වෙනකොටම ඒක දැනගෙන ඒක අත්හැරලා දාලා ඒ යන වගේ තමයි දැන් ප්‍රතිපදාව යන්නේ.
හරි.
එතකොට මේවා මේ ආකාරයට මෙහෙම කැටගරයිස් කරලා දැනගත්තා කියලා එතකොට ඒක අපිට එහෙම දැන් එහෙම මේක නිසා මේක ආවා කිය එහෙම අපි බලන්න අවශ්‍යතාවයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ?
දැන් මට හිතෙන්නේ දැන් ඇත්තටම බුදුරජාන් වහන්සේ මෙන්න මේම කුණු රොඩු මේක තියෙනවා කියලා පෙන්වා දීම තුළ එක්තරා අන්දමට අපිට දැනුවත් වෙන්න පුළුවන්. මොකද නැත්තම් සමහරලාවට මේවා තියෙද්දි අපි නැහැ වගේ ඉන්නවා. මොකද අපිට තේරෙන්නේ නැහැ මේකත් ක්ලේශයක් කියලා දන්නේ නැත්තම්. ඒතර අපි දැන් හිතන උදාහරණයක් වශයෙන් අපේ හිතේ මාන්නයක් තියෙනවා. සමහරලාට මේ මාන්නයට අපි ලක් වෙලා ඉන්නේ. නමුත් අපි දන්නේ නැත්තම් මෙන්න මේක මේ මාන්නයක්ේ තියෙන්නේ. මම මේ මාන්නෙන් හොඳටම මත් වෙලා මාන්නෙන් හිත නිකන් පීඩාවට ලක් වෙලායි තියෙන්නේ කියලාවත් අපි දන්නේ නැත්නම් එතකොට හරිය අසරණයි. ඒ නිසා දැන් අපි එක පැත්තකින් එතනදී සත්පුරුෂ ආශ්‍රයයක් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ අපි පිරිසක් ඇසුරු කරද්දී අනිත් අයගෙන් අපිට දැනගන්න පුළුවන් මම අහුවෙලා ඉන්න කෙලෙස් මොනවද කියලා යම් පමණකට. මොකද පිරිසක් ඇසුරු කරද්දී ඒ අය ප්‍රතික්‍රියා දක්වන ආකාරය යනවා නැත්නම් යම්සි වෙනත් කෙනෙක් සත්පුරුෂයෙක් අපේ තියෙන අඩුපාඩුව දැකලා අපිට කිව්වොත් ඔන්න අපිට හඳුනා ගන්න පුළුවන් ඇත්ත තමයි මේ මෙහෙම දෙයක් මං කරලා තියෙනවා. මම දන්නේවත් නැහැ මම ඒ දාදි කෙලෙසේකට අහුවෙලයි ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා අන්න අපේ තියෙන ඒ ක්ලේශය අපිට ඔන්න පොඩ්ඩක් ප්‍රකාශ වෙනවා. නමුත් සමහර වෙලාවට අපිට කෙලෙස් හඳුනා ගන්න තේරෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට විවිධ සූත්‍රවලදී මේ විවිධ කෙලෙස් නම්ගම් නැතිව ඒවායේ ස්වභාවයන් විස්තර කරද්දී අපේ හිත නිකන් නැඹුරු වෙනවා අපේ පැත්තත් හැරලා බලන්න. ඇත්ත මෙහෙම එකක් මගේ හිතෙත් තියෙනවාද? මං අතෙන්දි කටයුතු කළේ මොකක් හරි මේ බඳු ක්ලේශයකට අහු වෙලාද කියලා නිකන් තමන්ගම විමර්ශනය කරන ගතියක්, තමන්ගේම හිතේ මේ වගේ ස්වභාවයන් මගේ හිතෙත් තියෙනවාද කියලා නිකන් අවංකව නිහතමානීව පරීක්ෂා කරලා බලන ගතියක් මේ දේශනාවල් ඇහෙනකොට අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක අර බුදුරජාණන් වහන්සේ තව අපිව ඒකට යොමු කරනවා මේ විවේකයෙන් නැඹුරු වෙන්න කියන වචනය හරහා. දැන් අපි දැන් බඳු ජීව මහත්තයා මතක් කරනවා වගේ හිත වැඩිපුර වැඩිපුර විවේකයෙන් තියන්න තියන්න හිතේ පිරිසුදු භාවය තමයි ඉස්සරහට එන්නේ. ඉතින් ඒ වගේමයි පිරිසුදු භාවය ඉස්සරහට එන්න එන්න පුංචි ක්ලේශයකුත් හඳුන ගන්න පුළුවන් ගතියක් වැඩි වෙනවා. දැන් අපි හිතමු අපිරිසුදු වස්ත්‍රයක තව පුංචි තීන්ත බිඳුවක් දැම්මා කියලා ඒක පේන්නේවත් නැහැ. මොකද ඒ තරමට වස්ත්‍රය අපිරිසුදුයි. හැබැයි වස්ත්‍රය හොඳටම පිරිසුදු නම් එනම් පුංචි මේ තීන්ත බිඳුවක් නෙමෙයි නිකන් මේ රොඩු කෑල්ලක් තිබුණත් දුවිලි අංශුවක් තිබුණත් ඒකත් පෙනේවි. මොකද හොඳට වස්ත්‍රය පිරිසුදුයි. ඒ වගේ තමයි එනම් අපේ හිතත් අපි නොබැඳුණු හිතක් පවත්වන්න උපාදාන වලින් තොර හිතක් පවත්වන්න ටික ටික අර පුංචි පුංචි කෙලෙස් පවා ඉතින් Tamanට පේන්න ගන්නවා. ඒකේ තියෙන පීඩාව Tamanට වැටහෙන්න ගන්නවා. ඉතින් එතකොට අර බඳු ජීව මහත්තයා කියනා වගේ බඳු අවස්ථාවකදී ওই තරම් ඉතින් ඇනලයිස් කර කර මේ ගලප ගලප මේ අපි තුමු ලිස්ට් එක කටපාඩම් කර කර යන්න ඕමනාවක් නැහැ. මොකද යාට ටග් ගාලා හඳුන ගන්න පුළුවන් ආ දැන් මේ හිත කෙලසිලා තියෙන්නේ. දැන් නම් ඔන්න මේ මේ ජාතිය කෙලස් පහල්ලා තියෙන්නේ කියලා යාට යහුසුලුව හඳුනා ගැනීමේ හැකියාවක් ඒ ප්‍රතිපදාව දිගට දිනු කරගෙන යද්දී කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම දැන් ඔබ වහන්සේ අර අද පැහැදිලි කරපු ඔය මදය කියන එක ඇති වුණු අවස්ථාවක් මම හඳුනාගත්තා. දැන් අපි ඔය අපේ ඉස්කෝලේ පන්ති ළමයිගේ ඔය get together තියෙන වෙලාවෙදී ගිහිල්ලා ඒගොල්ලන් ඔය පින්තූර ගත්තු ඒවා එහෙම එවනවා. එතකොට මේ පින්තූර දිහා බැලුවාම දැන් මේ පින්තූර වලින් මට මගේ ඒ කියන්නේ මාව නිකන් කැපිලා පේන ස්වභාවයක් එහෙම එකක් මම දකිනවා. ඒක සමහරක් අය කියනවා එහෙම. ඒ කියන්නේ කොටස පිරිසක් මැද ඉන්නකොට නිකන් එතකොට ඒ කියන්නේ පැහැපත් බව ඇත්තටම ගත්තොත් දැන් මුහුණ එහෙම පැහැපත් බව ඉස්සරට වඩා ඒක වැඩි වෙලා මොකක් හරි එහෙම එකක් කියනවා. ඒක මට පේනවා ඒ කියන්නේ අර රූපේ බැලුවහම එහෙම එකක්
තියෙනවා. එතකොට බන්දුජිය මහත්තයා මුකුත් මූණේ ගාන්නේ එහෙම නැහනේ නේද?
නෑ. එතකොට ඒ වහන්සේ අර ඒ කියෝ මේක මට දැන් ඒ කියන්නේ වචනේට අනුව තේරුණා. මටත් එතකොට දැන් ඒ පින්තූරේ බැලුවාම එහෙම මාව මම අගය කර ගැනීමත් ඒක කෙලෙසයක් කියන එක මම දන්නව නමුත් ඒකට අදාළ වචනේ දැන් තමයි
අහුවෙන්නේ. ඔව්. ඒක තමයි. ඒත් අතරම හරි සියුම් ඉතින් ඔය වගේ දේවල් හරිම සියුම්. මොකද අපි හරි කැමති පුජ්‍යල භාවයක් හදාගන්නේ. අපි කරපු දෙයක් අල්ලගෙන, අපේ තියෙන ගුණයක් අල්ලගෙන, අපේ තියෙන හැකියාවක් අල්ලගෙන, අපේ තියෙන කුසලතාවයක් අල්ලගෙන, මේ මොනවාම හරි අල්ලගෙන අපි හදන්නෙම පුජ්‍යල භාවයක්. ඒ නිසා බුදු කෙනෙක් ওই ටික කිව්වේ නැත්තම් අපි දිගට පුජ්‍යල භාවයක් හදාගෙන ආපු ගමනේ තමයි මේ තාමත් යන්නේ.
ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනාවට අදාළව පසුගිය පොයේ දවසේදී මම සාමාන්‍යයෙන් සක්මනක් හැටියටම කියලා භාවනාවක් කරලා නැහැ. නමුත් පහුගිය පොයේ දවසේ මම විහාරස්ථානයේ මේ තාප්ප දෙකක් අතර සක්මන් කළා දැක්ම. එතකොට මේ සක්මන් කරන වෙලේදී මම විකටම බැලුවේ දැන් කොහේ ඇවිදීම වෙනවා පුද්ගල භාවය මමෙකුත් නැහැ. නමුත් මම බැලුවේ දැන් ඒ තාප්ප දෙකක් අතර ඇවිදින නිසා තාප්පේ ළඟදී කෙළවරේදී හරවන්නේ කවුද කියන එක. ඉතින් එතකොට මේ ඒ හරවන්නේ මම හරවන්න මැදිහත් නොවන බවත් හොඳටම තේරෙනවා. ඒ තාප්පේ කෙළවරට ලං වෙනකොට නිකන් අමුතු නිකන් රස්මයක් වගේ මට තේරෙන්නේ නැහැ කියන්නේ ඇඟට දැනෙනවා. මොකක් හරි ස්වභාවයක් ඒ දැනිලා දැන් හැරෙන්න ඕනා කියන එක කය විසින්ම කරනවා. ඒ කියන්නේ මම මෙදිහත් නොඋනා.
ඔව්.
එතකොට ඒ වගේ එහෙම ස්වභාවයක් තියෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔන්න ඒක තමයි. ඇත්තටම දැන් මම ඉන්න අවශ්‍ය නැහැ මේ වැඩේ වෙන්න. වැඩේ ඒක නෑ කරනව නේද? දැන් අපි හිතමු දැන් හුස්ම ගන්න එකට මම අවශ්‍ය නැහැ නේ.
ඔව්.
කය වැඩේ කරගන්නවා. ඒ වගේ ඇතර මේ මමෙක් කියලා අපි ආරෝපණය කරගන්න අවශ්‍ය නැහැ මේ යන්ත්‍රය දුවන්න. මේ යන්ත්‍රය දන්නවා එයාත් ඒක දුවා ගන්න.
ඔව් ඒක තමයි. මොකද ඒ හැරෙන්න අපි මෙදියක් නොවුනට කය හරවලා මේ මාර්ගයේ ඒ තාප දෙක අතර ඇවිදීම කරවනවා.
ඔව්.
ඒක අර කෙලවරේදී නිකන් දැන් මැද හරියේදී එහෙම නැහැ.
ඔව්.
තාප්පේ කෙලවරට ලඟ වෙනකොට මම දන්නේ ඒ කියන්නේ නිකන් අමුතු රසුල ගතියක් වගේ නිකන් පොඩි බලයක්
පහළ වෙනවා.
පහළ වෙනවා. පහළ වෙලා හැරෙනවා. ඒ වගේ එකක් තමයි මම අත්දැක්කේ.
ඔව් වෙන්න පුළුවන්.
ඒක ඒ කියන්නේ.
ඔව්.
ඔව්.
ඒක තමයි දැන් අපි නිකන් දැන් ඇත්තටම බුද්ධ චරිතය අරගෙන බැලුවත් දැන් බුදුරජාන් වහන්සේ අවුරුදු 45 තිස්සේ ඉතින් ඒ කටයුතු කළා තියෙනවානේ. ඉතින් එතන පුජ්‍යල භාවයකින් තොරවනේ කටයුතු කළා තියෙන්නේ. නමුත් සෑහෙන කටයුත්තක් කළා තියෙනවා. ශාසනයක් පිළිහිටවලා තියෙනවා, විනයක් දේශනා කළා තියෙනවා, මේ ධර්මයක් දේශනා කළා තියෙනවා. ඒ වගේ ඉතින් අනිත් සෑහෙන පිරිසකට අවවාද අනුශාසනා කළා තියෙනවා. ඉතින් මේ හැම එකම එකතකින් එතන අර පුජ්‍යල භාවයක් නැති වුණාට නිකන් ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනෙන් අදහස් වෙන්නේ නැහැ පුජ්‍යල භාවය නැතිවීම තුළ සම්පූර්ණයෙන්ම නිකන් ඇදන් වැටෙනවා කියලා. උන්වහන්සේ පුජ්‍යල භාවයක් සහිතව කෙලෙස් බරිතව කටයුතු කරන මිනිස්සෙයින්ට වඩා ආශ්චර්ය මිනිස්සෙක් විදිහට ඉතින් බොහොම ශ්‍රේෂ්ඨ කටයුත්තක් කළා තියෙනවා නේද? ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් අපේ තියෙන කුසලතාවයන් සමාවට මතු නොවෙන්න හේතු වෙන්න පුළුවන් අපි තුල තියෙන පුජ්‍යල භාවය. අපි ඊතර නිකන් අර පටු ආකල්පයක හිර වෙච්ච ගතියක් හිතට විවෘත වෙන්න විදිහක් නැහැ අපි හදාගත්ත පටු ආකල්ප නිසා, පුජ්‍යල භාවයේ නිසා. දැන් චේතෝ විමුක්ති මට්ටමක් දැන් අද දේශනාවදිත් ඒ වත්තුපුම් සූත්‍රෙත් තියෙනවා වගේ හැමතිස්සෙම අර චේතෝ විමුක්ති මට්ටමක් හිතේ පවත්වන්න හිතේ විවෘත භාවය හොඳට විවෘත වෙලා තියෙන ගතිය, නිදහසේ තියෙන ගතිය, කැලස් වලින් වර්ණ ගැන්විලා නැතිව තියෙන ගතිය තියතර බැලුවාම අර එකාතකින් අපිට නිකන් නවීන විද්‍යාවෙන් උනත් කියන්න පුළුවන් දැන් හිතේ කිසි ආතතියක් නැහැ. හිතට හොඳට වැඩ කරන්න පුළුවන්. අපි තුන් මොළේට හොඳට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද කැලස් වලින් එන පීඩාවක් නැහැ. එයාට හොඳට ඉතින් පහසුවෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්. නුවණ හොඳට යොමු කරන්න යොදන්න පුළුවන්. මොකද කැලස් පීඩාවක් නැහැ.
එහෙම ඒක ඇත්තටම සම්පූර්ණ වැඩිපුරම මේ විවේකයම ඉන්දීම තුළ තමයි මට නම් තේරෙන්නේ. කියන්නේ මේ සියුම් සියුම් දේවල් වුණත් අඳුන ගන්න පුළුවන්.
ඔව්.
ඒ කියන්නේ අපි රාජකාරී වැඩ කරනකොට ඒ ස්වභාව පවත්වන්න බෑ. නමුත් අනිත් සෑම විටම මේ ඒ ස්වභාව ඉන්නකොට තමයි මකද මට සියුම් මට්ටමින් හරි කියන්නේ සිතුවිල්ලක් හැටියට ගොඩනැගෙන්න හදනකොටම ඒක දැනෙනවා. ඉතින් ඒ විදිහට තමයි දැන් මේ ප්‍රතිපදාව කරගෙන යන්නේ
ස්වාමීනි.
එහෙමනම් ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ තහම් ගැටලුව සන්ධ්‍යාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට මේ ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි එක තමා සිතේ විවේකය හුදෙකලා බව නැත්නම් නිදහස් බව වර්ධනයට සක්මන පර්යන්කේ යොදාගන්නේ කොහොමද කියලා.
ඒක තමයි. දැන් ඉතින් ඒක එතනින් තමයි අපි පටන් ගන්න. ඒ කියන්නේ හිතේ නිදහස වර්ධනය කරන්න අපි එක්තරා අන්දමකින් හිත යම්සි තෝරගත්ත අරමුණක සතිමත් කරන්න මුලින් උත්සාහන්ත වෙනවා. මොකද එහෙම නැත්නම් හිත ගිහිලා වල්මත් වෙනවා. ඒ වල්මත් වීමෙන් නිදහස් කරගන්න අපි දැනට නික්ලේශී අරමුණක් නැත්නම් බර අඩු අරමුණක් ඉදිරිපත් කරගන්නවා මුලින්ම. ඒකේ පුළුවන් තරම් පවත්නවා. දැන් එතකොට හිතට ඉබාගාත ගිහිල්ලා වල්මත් වෙන්න කෙලෙසෙන්න හැකියාව අඩුයි. මොකද අපි වමනාවෙන්ම මේ තෝරගත්ත අරමුණක තමයි නැවත 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 යව තියන්නේ. එතකොට ඔන්න සතිය කියලා එකක් ඔන්න හැදෙන්න ගන්නවා. ඊට පස්සේ ඒකාග්‍රතාවය කියලා එකක් හැදෙන්න ගන්නවා. ඊට පස්සේ එතනින් නතර නොවි දැන් මේ සතිමත් වෙච්ච අරමුණම හොඳට විමසලා බලනවා. එතකොට තමයි අන්න ඒකේ ආදීනව තේරෙන්නේ. මේක තියෙන ත්‍රිලක්ෂණයක් වැටහෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඉතින් හිත ඒකත් අත්හැරලා දාන. දැන් ඉතින් හිත නිදහස් හිතක්. එතකොට ඒ බඳු නිදහස් හිතක් සහිතව නම් යම්ස කෙනෙක් ඉන්නේ. එතකොට යාට සක්මනය, පරයන්කේය, එදිනදා කටයුතුය කියලා වෙනසක් නැහැ. යා කොතෙන්දිත් ඒ නිදහස් භාවය තමයි පවත්වන්න උත්සාහත් යුත්තේ. එතකොට මුළු දවස පුරාම යන භාවනාවක් තියෙන්නේ. ආයි සක්මනේය පර්යංකේ කියලා මේ හිත පිරිසුදු කිරීමක් නෙමෙයි. පුළුවන් තරම් ඉතින් මුළු දවස පුරාම හිත පිරිසුදුව පවත්වන්න තමයි ආ උත්සාහත් වෙන්න තියෙන්නේ. සක්මනේදී පර්යංකේදී ඒක තව ටිකක් ඉතින් අර උත්‍ෘෂ්ඨ මට්ටමකින් එමත් නැත්තම් කිසිම ආතතියක් හිත ඇතුලේ නොවන මට්ටමකින් හිත පවත්වන්නේ කොහොමද කියලා විමර්ශනය කරන්න තමයි එහෙනම් සක්මන පරයන්කේ තවදුරටත් පාවිච්චි කරන්න වෙන්නේ.
ස්වාමීන් වහන්සේ ඊළඟට මගේ මේ දෙවන ප්‍රශ්නය තමා මේ සක්මනයි පරයන්කේ සත්‍රීය වුණත් කමන්නේ අපි ගැඹුරු විපස්සනාවක් කියලා හඳුන්වන්නේ කොහොමද? එතන මේ අන්තිම මොකද ගැඹුරු විපස්සනාවක් කියලා අපි පරයන්කේදී මොකද හඳුන්වන්නේ?
එහෙම නැත්නම් සක්මනේදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් මෑනියෝ අහන්නේ ඇත්තටම දැන් ඔය හිත නිදහස් කරගත්තට පස්සේ කරන ප්‍රකාශයක් නෝ නේද?
ඔව් ඔව්
ඔව් ඒක තමයි. දැන් හිතන්න දැන් අපි හිත නිදහස් කරගත්ත తত্ত্বය ඒක ඇවිල්ලා මේ ප්‍රඥාව මත පදනම් වෙච්ච తত্ত্বයක්නේ. එහෙම නැතුව නිකන් හිත නිදහස් වෙන්නේ නැහනේ. දැන් අපිට මේ ප්‍රඥාවෙන් ලැබපු යම්කිසි සහයෝගයක් අනුග්‍රහයක් නිසා තමයි දැන් මේ හිත නිදහස් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට තවදුරටත් ඒ தත්ත්වේ පවත්වන්න නම් ඔය ප්‍රඥාවෙන් ලැබෙන අනුග්‍රහය අපි ටික ටික යම් පමණක ලබා දෙමින් තමයි ඒක පවත්වන්නෙත්. හිතන්න අපි සක්මන් කරනවා. සක්මන් කරද්දී හිතට රූප ඇහැට රූප පේනවා. අපි තුමු ඊටාම දැකුම් කළු රූප රූප. එතකොට කලින් නම් ඒ රූප ඔස්සේ හිත ඇදිලා ගියා. ඒකත් එක්ක මත් වුණා. ඒකත් එක්ක පැටලුණා. නමුත් දැන් ඇයි එහෙනම් ඒකත් එක්ක පැටලෙන්නේ නැත්තේ? ඒකත් එක්ක මේ ඇයි හොඳයි යා පවත්වන්න යන්නේ නැත්තේ ඇයි? මොකද හිතේ යම් පමණක නුවණක් දිනු වෙලා තියෙනවා. ඒතකොට මේ නුවණෙන් ලැබිච්ච ආభాෂය නිසා තමයි එහෙමනම් දැන් මේ හිත අරවත් එක්ක දැන් පැටලෙන්න යන්නේ නැත්තේ. ඒ නිසා නිදහස් භාවය පැවැත්වීම තුළ යම් ප්‍රඥාවක අනුග්‍රහයක් හිතට ලැබිලා තියෙනවා කියන එක අපි තේරුම් ගන්න තියෙනවා. කිතේ එතකොට අනිත් එක තමයි දැන් අපි හිතමු අපේ හිතේ දැන් ඔන්න ඇවිදිනකොට ක්ලේශයක් පහළ වුණා. අපි හිතමු දැන් අතීතයේ කරපු දෙයක් මතක් වුණා. මතක් වෙලා ඉතින් තමන්ව දැන් හුවා දක්වන්න මේ සිතුවිලි ටික උත්සාහත් වෙනවා. ඉතින් එතකොට අන්න අපි ඒක හඳුන ගන්න ඕනේ. ආ දැන් ඔන්න කෙනෙක් හදන්නයි යන්නේ. ඔන්න දැන් මමෙක් වෙන්නයි යන්නේ. ඔන්න කෙනෙක් වෙන්නයි යන්නේ. ගන්න තේරුම් අරගෙන ඒක හිමීට අත්හැරලා දාන්න ඕනේ. ඉතින් එතකොට මේ සක්මුණේ තමයි නිරත වෙන්නේ. හැබැයි දැන් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් තමයි වැඩෙන්නේ.
ස්වාමීන් වහන්සේ තවත් පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ওই නලලාශ්‍රිතව මොකක්ද ලා හිරු වගේ හරිම සෞම්‍ය ද්‍රව ගැටියන් කම් වතුර වගේ අට පොඩි කැටි වගේ අදින එකපාරක් මම දැකනකම් හරියට වෘත්තාකාරයක් නෙමේ ටිකක් දිගට ඉලිප්ස ආකාරයට සමාන මේ රවුමක් වගේ එකක් ඒ ගතියමට හැමලීම දැන් එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? දැන් ඒක තමයි වෙන්නේ මේ හිස ආශ්‍රිතව තමයි ওই ගැට මේවට දැන් ඉන්නේ. ඒ මොකද්ද ස්වාමීන් වහන්සේ?
නෑ දැන් කියන්නේ දැන් සමහර කෙනෙකුට කියන්නේ විපස්සනා හරහා ගිහිලා පස්සේ හිත එකඟ වෙනකොට හිතේ ඒකාග්‍රතාවය හරහා නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. දැන් අපි ආනාපාන සතිය වඩද්දී ඇතම් කෙනෙකුට විපස්සනා වඩන්න කලින්ම නිමිත්තක් පහළ වෙනවා. ඒ කියන්නේ ආලෝක සංඥාවක් වගේ නැත්නම් අපි තුන් වලාකුලක් පෑව වගේ හඳක් පෑව වගේ එහෙම නිමිති පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක අර හිතේ සමාධිමත් භාවයක් තියෙන බවට යම්සි ලක්ෂණයක්. තවත් කෙනෙකුට හැබැයි මුලදී ඒක පහළ වුන්නේ නැහැ. හිත ටිකක් නිදහස් වෙලා විපස්සනාක් වැඩිලා එනකොට ওই නිමිත්ත පහළ වෙන්න පුළුවන්. ඉතින් ඕක දැන් මේ වෙලාවේදී එච්චරම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක තිබුණයි කියලා ගැටලුවක් කරගන්නත් එපා. ඒක ඔහෙ තිබිච්චාවේ. මට තියෙන්නේ ඉතින් හිත දිහා බලාගෙන හිතේ කෙලෙස් හඳුනා ගනිමින් ඒවා දුරු කරමින් යන්න තමයි තියෙන්නේ. ඕක ආවයි කියලා ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ.
ඊළඟ
දහම් ගැටලුව රාණි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔබහන්සේට ඇහෙනව නේද?
ඔව් ඇහෙනවා.
ඔබහන්සේගේ පාද නමස්කාර කරමින් මේ ඉල්ලීමක් කරන්නයි මට තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබහන්සේ අපි එක හා සමානව බොහොම ගෞරව බහුමානයෙන් ආචාර්යත්වයෙන් සැලකෙන කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්ටියන්ස් ඇන්සර්ස් ඔන් ධම්ම පොත ඉතින් තිරණ ස්වාමීන් වහන්සේ මේ 22 වෙනි පිටුවේ උන්වහන්සේ නිවනේ නෙමෙයිම දේශනාවලින් 33ක් ඉවර කළා. 34 වෙනි දේශනාව සඳහා 34 ඉඳලා ඉස්සරහට යනවා.
ඔව්.
උන්වහන්සේ අපේක්ෂා කළේ
ඇහෙන්නේ නැති වුණා. රාණි මෑණියෝ මයික් එක ඔෆ් වුණා. ආයි කියන්න දැන්. ඔව් ඔව් ආයි කියන්න.
උන්වහන්සේ මේ පොතේ සඳහන් කරලා තියෙනවා ක්‍රිස්චියන්ස් ආන්සර්ස් ඔන් ධම්ම පොතේ.
ඔව්.
නිවනේ නිවීම දේශනා මාලාවේ 33ක් ඉවර කළා. 34 ඉඳලා ඉස්සරහට යන බලාපොරොත්තු වෙන්නේ දේවතා සංයුත්තේ සංයුක්තනිකාය බලවන කොටසේ නිමොක්ඛ සූත්‍රයේ ඇසුරෙන් කියලා.
අහහ.
නමුත් ඒක කරගන්න බැරි වුණා කියලා.
අහහ.
මම ඔබවහන්සේට ආරාධනා කරන්නේ ඒක ඒ නිමොක්ඛ සූත්‍රයේ ඇසුරෙන් දේශනාවලිය පවත්වන්න කියලා මට හිතෙනවා. ඒක හරිම හොඳ නිමිත්තක් කියලා.
අහහ.
දේවතාවෙක් ඇවිත් අහනවා ස්වාමීන් සර්වඥන් වහන්සේගෙන් නිමොක්ඛය, පමොක්ඛය, විමොක්ඛය සත්‍යයි. ඔබ වහන්සේ පණවන්නේ කොහොමද කියලා. ඉතින් සර්වඥන් වහන්සේ එක ගාථාවකින් ඒක විස්තර කරනවා. නම ඉතාම ගැඹුරුයි කියලා හිතෙනවා.
බලමු අපි ඉස්සරහදී. මං හිතනවා මේ අපේ ලොකු සායන් වහන්සේ මේ ඕකෙන් එකක් කරන්න ඇති කියලා. මොකද අර දේවතා සංයුක්තයේ මුල් කරගෙන තමයි පහුගිය ටිකේ ඔය මේ බ්‍රහස්පතින්ද ධර්මදේශනාව පැවැත්වුවේ. ඉතින් මං හිතන්නේ උන්වහන්සේ ඔක මේ වෙනකොටත් ධර්මදේශනාවකුත් ඔය සම්බන්ධයෙන් පවත්වන්න ඇති කියලා. පැවැත්තුවා තමයි මටත් මතකයි පැවැත්තුවා කියලා.
ඒ උන්වහන්සේ ඕක ධර්ම සූත්‍රය නම් කළා. මේක දෙලන සූත්‍රය. මේක කළ බව මට නම් මතක නැහැ.
අහ් අහ් මට චුට්ටක් ලින්ක් එකක් හොයලා එවන්න මං බලන්න.
ඒ තවත් දෙයක් මට මෙතෙන්දි එකමට මට කියන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඥානানন্দ ස්වාමීන් වහන්සේ.
ඔව්.
මේක තේම මේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා ස්වාමීන් වහන්සේ. සර්වඥන් වහන්සේ බාහ්‍ය තාපසතුමාට කිව්ව එකම ගාථාව.
ඔව්.
ඒකේ දික්කනක්නම් භවිෂ්‍යති කියන එක මේ උන්වහන්සේ මේ කට්ටුන්ගේ ස්වාමීන් වහන්සේ කියන ඉන්ද්‍ර සීන් ජස් ද සීන් ඉන් ද හර්ඩ් ජස් ද හර්ඩ්.
හ්ම්.
ඒකේ ක්‍රියාව සීන්.
ඔව්.
කිසිම මේ පැත්ත කෙනෙකුත් බලන කෙනෙකුත් නැහැ, අර පැත්තේ පෙනෙන දෙයක්වත් නැහැ. මේ පැත්තේ අහන කෙනෙකුත් නැහැ, අර පැත්තේ ඇහෙන දෙයක්වත් නැහැ. ක්‍රියාවක් විතරයි කියනක මේ උන්වහන්සේගේ පරිවර්තනයේ අරි ලක්ෂණයක් තියෙනවා
ස්වාමීන්
වහන්සේ. එතකොට අර හේතුඵල සම්බන්ධයක් විතරක් එතන පෙන්නන්නේ කියන එක තේරෙනවා නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. අතර මේක තමයි. දැන් කටුකුරු සානාසේ ඔය ඔයගේ බොහොම සූක්ෂම පැති බොහොම දක්ෂ විදිහට මතු කරලා තියෙනවා. මේ නැත්නම් සමහරවිට අපි හිතනවා මේ දැන් එළියේ නම් කෙනෙක් නෑ, හැබැයි බලන කෙනෙක් ඉන්නවා, දකින කෙනෙක් ඉන්නවා කියලා අර ඔබ්සර්වර් කියලා කෙනෙක් අපි හදාගන්නවා. ඒක ඔය හුඟක් වෙලාවට Hindu පැත්තට එනකොට ඒක ඇල්ල තියෙන්නේ. ඒ කියන්නේ එළියේ නම් කෙනෙක් නැහැ, අත්දැකීම විඳින කෙනෙක් හැබැයි ඉන්නවා. ඔබ්සර්වර් කෙනෙක් හදාගන්නවා ඒක. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කැලලුත් නැහැ කියන එක තමයි කියන්නේ.
ඒක තමයි මට හිතෙනවා මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඒ සර්වඥන් වහන්සේ තේරුම් ගත්තේ දේශනා කරපු එක හරියටම තේරුම් අරගෙන හරියටම එතන දක්වලා තියෙනවා කියලා.
හරි.
ඉතින් බාහ්‍ය තාපසතුමාට එතන හේතුඵල සම්බන්ධය දැකලා වෙන්න ඕන අරහත්ත්වයට පත් වෙන කියලා කියනවා.
ඔව් ඔව්. නැසේ ටක් ගාලා ඔක්කොම ටික තේරුම් ගත්තා.
ඒමයි ස්වාමීන් වහන්සේ මට ඒක තමයි කියන්න ඕන ඔය
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්.
සර්ණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මේ ක්ලේශයෝ ගැන පොඩ්ඩක් අහගන්නයි ගත්තේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ සියුම් ක්ලේශයෝ ගැන ගත්තොත් මානෝ අතිමානෝ මදෝ පමාදෝ ඒ හරියට යනකොට ස්වාමීන් වහන්සේ. දැන් අපේ හිතේ ලොකුවට ආපු කෙලෙස් අපිට අඳුන ගන්න පුළුවන් වාට පුංචි ඒ වගේ සියුම් තැන් වලදී හිතේ ඉස්සෙල්ලා මේ කියන්නේ ක්ලේශය එන්න චුට්ටකට කලින් වගේ නිකන් අර ගැස්සිල්ලක් ඉන්දන කම්පන චංචල අන්නේ ගතියක්
එන්න පුළුවන්
එක්කනේ එන්න පුළුවන් චුට්ටක් ඒක
ඒක හරි ඒක හරි මොකද කියන්නේ ක්ලේශයක තියෙනවා එක්තරා අන්දමක හිත වර්ණ ගන්නවන ගතියක් හිත පොඩ්ඩක් එහෙ මෙහෙ කරන ගතියක් එයාගේ තිවිච් අර හිතේ නිෂ්කලංක භාවයෙන් නැති කරන ගතියක් ආයෙත් නිකන් චංචල කරන ගතියක් එහෙම තියෙන්න පුළුවන් ඉතින් එතකොට අර තමන් හොඳට පුරුදු වෙලා තියෙනවා නම් බොහොම සංසුන් සාමකාමී පිරිසුදු චිත්ත තත්වයකට එතකොට ඒ තත්ත්වය අහිමි වෙලා ආයෙත් නිකන් හිතේ කම්පනයක් වෙනකොට එහෙම නැත්නම් චංචල වීමක් වෙනකොට එළියට පනිනකොට සිතවිල්ලක් පහළ වෙනකොට සමහරට ඔන්න අර ක්ලේශයක මුල් සේයාව තමයි දැක ගන්න තියෙන්නේ.
එහෙමයි සමනස් දැන් එතකොට මම කියන්නේ හැම ඒ කියන්නේ මුළු දවස පුරාම එහෙමයි කියලා. ඒවල බොහෝ අවස්ථාවලදී ඒකත් එක්කලා අර ටිකක් හිත උපේක්ෂා ගතියෙන් ඉන්නකොට ඒ දේවල් උඩට එන ඉලිප්පෙන ගතිය ඒ දේවල් වෙන්නේ නැත් බව පැහැදිලි. නමුත් සමහර තැන්වල එහෙම කියලා කියන්නම බෑ. ඒවනි සමනස් තියෙන ගැටලුව තමයි දැන් අපි කතාවක් කතා කරනවා කියන සමනස් අපි ධර්ම කතාවක්ම. ඒ අවස්ථාවේදී අපි කොහොමද හිත හරියට මේකට පාලනය කරගන්නේ කියන්නේ අර තැන්වල පැහැදිලි. නමුත් අපි දැන් කතා කරගෙන කරගෙන යනකොට හිත තැන්වලදී අපේ සංගතිය තියෙනවනේ.
අයි පොඩ්ඩක් කියන්න කතා කරගෙන යනකොට
දැන් අපි ධර්ම කතාවක්ම ගමුකෝ. එතකොට සම්මානක් ධර්මයක් අපි ධර්මයක් කියලා දෙනවා කියන තැනට ගියත් එතකොට තමයි තියෙන ගැටලුව තියෙන්නේ. කියන්නේ අර ඒ වෙලේටත් අපිට හිත බලන්න පුළුවන් හිතේ දැන් අපි කොච්චර කතා කරත් අපි තියෙන්නම් කතා කරන්නේ ඒ හිස්තැන් හිතන් අපිට අල්ලන්න හැකි නිසා මිනවහන්සේ කියන්නේ පුංචි පුංචි ඒ කියන්නේ දැන් මං කියනවා ඊළඟ කරුණක් මගේ හිතට එනවා එනකොට ඒකට තව එකක් එනවා ඒත් එක්ක අර යන ගතියක් තියෙනවානේ එතකොට අර කියෙන් කරනකොට ඒක අල්ලන්න පුළුවනි නමුත් ස්වාමීන් වහන්ස එතකොට දැන් අපි කතා කරනකොට අර කම්පන ගතිය ඒව ටිකක් ඒ චංචල ගතිය ඒ දේවල් එනවා ඉතින් එතනදී කොහොමද පරිස්සම් වෙන්නේ කියලා වහන්සේගෙන් දැනගන්න සතුට
ඔව් ඉතින් චංචල වීම නැත්තං සැලවීම ඒක තින් එකත්තකින් අපිට උද්දච්චයේ ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. කියන්නේ හිත හෙල්ලෙනවා. හිත නිකන් විසිරෙනවා. හිතේ නැහැ අර සංසුන් ගතිය හිත විසිරීමක්. දැන් ඒක හිතේ විසිරීම කියන එක උද්දච්චයේ වශයෙන් පෙන්නවා. ඒ කියන්නේ ඒකත් ඇත්තනම අරහත්ත්වයේ දක්වාම යන කෑලියෝවා. ඒ කියන්නේ එක පාටම ඉතින් අපිට සම්පූර්ණයෙන්ම නිශ්චලත්වයකට හිත ගන්න බෑ. විටින් විට එක්තරා අන්දමක චංචල වීමකට විසිරීමකට එක එක එල්ලයක් නැහැ හිතට. ගාන් ඔහි භාගාත යන ගතියකට මේක එන්න පුළුවන්. ඉතින් ඒක එතකොට අපි තේරුම් අරගෙන ආයතෙන් සංසුන් කරන්න ආයෙත් නිකන් අර මේ මැජික් ජායක ඔහි නිශ්ශබ්ද කරලා තියන් ඉන්නවා වගේ. ඔහි නිකන් පොඩ්ඩක් ආයෙ සංසුන් වෙන්න ඉඩ සලස්සන්න තමයි තියෙන්නේ.
එහෙමයි සමාවෙන් සමනස එහෙමයි ගොඩක් මුත්තනදී මට දැනෙන දේ තියෙන්නේ මගේ ගැන කියනකොට අර මානෝ අතිමානෝ පැත්තට තමයි පොඩ්ඩක් නිකන් අර දැන් අපි කතා කරනකොට යන්නේ එතනට තමයි චුට්ටක්
වෙන්න පුළුවන්
ඉතින් ඒකෙත් තමයි සමිනවා ඒ කියන්නේ ධර්ම කරුණු කතා කරනකොට අර නොතේරෙන කෙනෙක් අහනකොට කියලා දෙනකොට අර කරුණු කාරණා එක් ගොනු වෙනකොට එතන චුට්ටක් වදින ගතිය තියෙනවා ඉතින් ඒව කොහොමද පරිස්සම් වෙන්නේ කියලා තමයි වහන්සේ අහනවා
ඔව් ඒක ඇත්තටම හෙලුණාට පස්සේ දැන් හිතේ යම්සේ චංචල වීමක් වෙලා ඊට පස්සේ ඔන්න අපි මනින්න ගන්නවනේ මන්නම් ඉතින් දන්නවා මම තමයි දන්නේ අනිත් වෙනා නම් දන්නේ නැහැ මම තමයි ඔන්න කියලා දෙන්නේ අනිත් අය ඉතින් අහ ගන්නවා මේ දැන් මේ මාන්නයක් ඉන්නේ ඉතින් එතකොට අර අපි කොහොමද ඇඳගන්නේ කියන එක පොඩ පොඩ අපි තේරුම් ගන්න ඕනේ මම මේ බිමේ ඉඳන්ද කතා කරන්නේ නැත්නම් මම නිකන් උඩ ඉඳන්ද කතා කරන්නේ එතකොට මම මේ කෙනෙක් ආරෝපණය කරගෙනද කතා කරන්නේ ඉතින් ඇත්තට මේක හරි සියුම් බැලුවාම ඒ කියන්නේ දැන් අපිට හිතන්න වාකරි දේශනයක් කරන්න වෙනවා කම්සේ ප්‍රකාශයක් කරන්න. තෙතෙන්දී ඒ තමහර ලාවට ගමන් ඒ කටයුත්ත නිවැරදිව නොපැකිලව කරන්න ගියාම සමහර නිකන් අර පුජ්‍යල භාවයක් ආරෝපණය කරගන්නත් වෙනවා. එහෙම නැතුවත් බෑ. හිතන්න දැන් අපි රාජකාරී කරන තැනක අපිට තියෙනවා කලමනාකරු විදිහට කටයුතු කරන්න. විධායක නිලධාරියෙක් විදිහට කටයුතු කරන්න තියෙනවා. ඉතින් එතකොට විධානයක් කරන්න වෙනවානේ. තව සෑහෙන පිරිසකට අපි විධාන කරන්න, අවවාද කරන්න නැත්තම් වැඩ පවරන්න සිද්ධ වෙනවානේ. ඉතින් එතකොට අපිට මේ රහත් වෙලා වගේ ඉතින් ඒක කරන්න බෑ. ඉතින්දී යම්සි පුජ්‍යල ආරෝපණයක් කරගෙන සමහරවිට සැර පරුෂ විදිහට ඉතින් ඒ දේ කරන්නත් සිද්ධ වෙනවා. නමුත් ඇතුලේ තමන් දන්නවනම් තමන් මේ රඟපෑමක් කරන්න කියලා අන්න ගැලවීමක් තියෙනවා. නැතුව අපි සම්පූර්ණයෙන් මේ තුල මුලා වෙලා ඒකේ ඇඳගෙන ගන්නවා වෙනුවට තමන් දන්නවා තම මේ අවස්ථාවේ මම මේ භූමිකාවක් නිරූපණය කරන්නේ. මේ චිත්‍රපටියේ එක්තරා රංගපෑමක් මේ කරන්නේ. මේ අවස්ථානුකූලව මේ කටයුත්ත අනිත් කෙනා ලව්වා කරගන්න මම මේ විදිහට හැසිරිය යුතුයි. නැත්තම් එයාමාව ගණන් ගන්නෑ. කියලා අන්න අපි ඒක තේරුම් අරගෙන කරනවා නම් එතන වරදක් නැහැ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ලැබිනේ පිටකය අරන් බැලුවාම භික්ෂුන් වහන්සේලාට බොහොම සැර පරුෂ විදිහට කතා කරපු අවස්ථා තියෙනවා. මොකද ඇතම් වෙලාවවලදී භික්ෂුන් වහන්සේලා හික්මවන්න අවශ්‍යයි. විනය ශික්ෂාපද පනවන්න අවශ්‍යයි. බොහොම රළු විදිහට කතා කරලා තියෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේමත් කියනවා මම ඇතම් වෙලාවට බොහොම මෘදු වන්දනමින් කතා කරලා මෘදු වන්දනමින් හික්මවනවා. ඇතම් වෙලාවට රළු වන්දනමින් කතා කරලා රළු විදිහට හික්මවනවා. ඇතම් වෙලාවට මේ දෙකෙන්මත් හික්මවනවා. ඒ නිසා ඒ අවස්ථානුකූලව උන්වහන්සේ මේ කටයුත්ත කළා තියෙනවා. නමුත් ඉතින් මේ තථාගතයන් වහන්සේගේ හිතේ එහෙම කරයි කියලා මාන්නයක් ඇති වෙන්නේ නැහැ කියලා අපිට අනිත් පැත්තට තේරුම් ගන්න පුළුවන්. මොකද හිත සම්පූර්ණයෙන්ම පිරිසුදු කරපු හිතක් මේ අවස්ථානුකූලව ප්‍රයෝජනෙයි සලකලා අනිත් කෙනාව දමණය කරන්න මේ අවස්ථානුකූලව කටයුතු කළා තියෙනවා.
එහෙමයි සම්නාස. දැන් ඔතනදී සාමාන්‍ය ජීවිතයේදී ඔක ගැටලුවක් වෙන්නේ නැහැ මං හිතන්නේ. එතනදී ඒ කියන්නේ රඟපාන බව පේනවා. ජීවිතේම රඟපෑමක් වගේ. ඔතන ධර්ම කරුණු වලදී තමයි පොඩ්ඩක් ඔතන මේ අහුවෙන තැනක් තියෙන්නේ. කියන්නේ ඊගාව ධර්ම කරුණ කියලා ඊගාවකට එනකොට උදාහරණත් එක්ක අර ගොනු වෙන තැන පොඩ්ඩක් තන ගතියක් තියෙන ගතියක් තියෙනවා. කියන්නේ හිත ඇතුලේ එක කටින් එන්න තරම් ලොකුවට මම මෙහෙමයි අර එහෙමයි කියලා හිතන්නේ නැහැ. නමුත් අර කතා කරගෙන කරගෙන යනකොට අර ඉද්දෙන ගති චුට්ටක් ඒක කොහොමද කියන එක තමයි වාසිය ගන්න.
මොකද නේද දැන් ඒක අහුවෙලා තියෙනවනේ. ඒක අහුවෙලා තියෙනවනේ. අහුවෙච්ච හින්දානේ දැන් ඔයම අහන්නේ නේද? අපිම දැන් අපේ හිත දිහා බලන් ඉඳලා තිනවා. මෙන්න මේ හරියට එනකොට නම් මෙයා ඔන්න දැන් මාන්නේ ඔළුවට ගහනවා කියලා ඔන්න අහුවෙලා තියෙනවා. ඒක හොඳයි. ඉතින් ඒක තේරුම් ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපිට මුලින් කෙලස් වශයෙන් දැනගන්න නැත්නම්, දැක ගන්න නැත්නම් අපිට කෙලස් වලින් නිදහස් වෙන්න හැකියාවක් නැහැ. අපි හිතන්නේ ඒක හොඳ දෙයක් කියලානේ. අපි හිතන්නේ මේක හරි දෙයක් කියලා. නමුත් දැන් අපි කෙලස් ගැන ටිකක් ඉගෙන ගන්නකොට දන්නවා නෑ මේක හොඳ දෙයක් නෙමෙයි. මේකයිලා හිත වර්ණ ගන්නවන දෙයක්. මේක හිත කන්ඩිෂන් කරනවා. මේක හිත බර කරනවා. මේක හිත කෙලසනවා කියලා ඔන්න අපි තේරුම් ගන්නවා. එතකොට ඉතින් ඒක අපි අබිරමණය කරන්නේ නැතුව ඒකෙන් සතුටු වෙන්න යන්නේ නැතුව ඒක හිමීට හිතින් තල්ලු කරලා දානවා. හිතේ තියාගන්න නැතුව ඉන්නවා. ඒකට අපි සතුටු වෙන්නේ නැතුව ඉන්නවා. එතකොට අන්න පොඩ කෙලෙසේට ඉන්න බැරි තත්ත්වයක් අපි ඒක පෝෂණය නොකරන තත්ත්වයක් ඇති වෙන්න ගන්නවා.
එහෙමයි සමහරවිට ඒක පෝෂණය කිරීමටම තරම්ම ලොකුවට යන්නේ නැහැ. නමුත් එක කරුණක් කියලා ඊළඟ කරුණ කියනකොට අර ඉද්දෙනක තියෙන එක තමයි ඉතන තියෙන්නේ. ඒක තමයි වහන්සේගේ මම ඒ වගේ එතන ඒ වගේ දැන් කොහොමයි කපන්නේ කියන එක.
දැකගෙනම කපා ගන්නයි තියෙන්නේ.
ඒක දකිමින් යනකොට වහන්සේ කැපෙනවා කියලාද කියන්නේ?
අනිවාර්යයෙන්. ඒක තමයි. නැතු ඉතින් වෙන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කෙලේ දැන් හිතන්න හිතේ ද්වේෂයක් පහළ වෙනවා. දේශයේ පහළ වෙන බව අවස්ථාවක් ගානේ දැක ඉන්න අපි ඒකෙන් ඒකට අහු වෙන ගතිය දැන් ඔන්නෙන් ටික ටික අඩු වෙනවා. ඒ ද්වේෂයට යන්න සාමාන්‍යයෙන් යන දුර එන්නෙන් අඩු වෙන්න ගන්නවා. හිතන්න මොකක් හරි ඉස්සර කාලේ ද්වේෂයක් පහළ වුණාම ඒක ඔන්න විනාඩි 5ක් 30 ඇදුණා. දැන් හැබැයි ඔන්න විනාඩි 4යි යදෙන්නේ. දැන් ඔන්න විනාඩි 3යි යන්නේ. විනාඩි 2යි යන්නේ. විනාඩි 5යි යන්නේ. දැන් ඔන්න ඒ ද්වේෂයේ මුල් අවස්ථාවේදීම අපිට අඳුර ගන්න පුළුවන්. අඳුනගෙන නිකන් අර පුංචි පැලේක මේ කොලයක් කඩලා දානවා වගේ ඔන්න අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් කොයි ක්ලේශයත් ඒකේ මුලදී අපිට තේරෙන්නේ නැහැ මෙන්න මේම ක්ලේශයකට අහු වෙලා හිටියේ කියලා. ඒ තරමට ප්‍රමාදයි. පස්සේ ක්ලේශය අහු වෙනවා. හැබැයි තාමත් ඒක කඩාගෙන යනවා. මොකද වළක්ව ගන්න අමාරුයි. තවත් එහාට යනකොට ඔන්න ක්ලේශය අහු වුණා. දැන් ඔන්න අර බරපතල මට්ටමේදී නෙමෙයි ඊට වඩා දුර්වල මට්ටමේදී. එතකොට ඉතින් ඔන්න මැඩ පවත්ව ගන්න පුළුවන්, අයින් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ක්ලේශය අහු වෙනවා මේ මුල්ම මට්ටමේ. පළවෙනි සිතවිල්ල දෙකේදී ඒ ඡායාව එනකොට ඔන්න අහු වෙනවා නම් එතකොට ඉතින් සෑහෙන අවස්ථාවක් තියෙනවා හිත ඒකෙන් මුදව ගන්න. මුදව ගන්න කියලා ඉතින් මේ මට්ටමට එනකොට මුදව ගන්න කියලා ඉතින් අලුතෙන් දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. එක්කෝ ඉතින් අපිට හිත නිදහස් කරගන්න මොකක්වත් උපාදාන නොකරන තත්වයකට හිත දාන්න පුළුවන්, උපේක්ෂාවට හිත යොමු කරන්න පුළුවන්. ඒකත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එහෙම නැත්තම් ඉතින් මේ ක්ලේශයේ දකින්නකොට මෙයාට ඉන්න බැරි වාතාවරණයක්, හරියට නිකන් අර හොරෙකුට ටෝච් එකක් ගැහුවාම හොරා ඉන්නේ නැතුව පැනලා දුවනවා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
එහෙමයි සමනාස දැන් ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ එක සිතුවිල්ලක් ඇවිල්ලා ඊළඟ සිතුවිල්ල වෙනකොට ඒක නැතුව යනවා. නමුත් ඒ සිතුවිල්ලත් එක්කලා කතා කරනකොට ඉද්දෙන ගතිය තමයි ඒක තමයි මම වහන්සේගෙන් අහ ගොඩක් මේ සිද්ධ වෙනවා.
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මහන්සිර දීර්ඝායු ප්‍රාර්ථනා කරන සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව හයන් තිත ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
සර්ණාංශ කමටහන් මේ වාර්තා ගැටළු මේ සුද්ධ කරගැනීම සම්බන්ධයෙන් කතා කළේ. දැන් අර ඉස්සර මගේ මේ සක්මන් භාවනාව කරන් යනකොට නවතින ගතියක් තිබ්බා විනාඩි 20කින් වගේ. ඒ කියන්නේ එකපාර නවතිනවට ගියේ. ඊට පස්සේ මම ලොකු සයමහන්සේට කමටහන් වාර්තාව යොමු කළාට පස්සේ උන්වහන්සේ මේ කිව්වා මෙහෙම නැවතුණාට කමන්නේ කරන් යන්න කියලා. ඊට පස්සේ දැන් මම පටන් ගත්ත ගාම දැන් සාමාන්‍ය අර මම දැන් මෙතන කියලා සතිමත් වෙනකොටම අර ඒ කියන්නේ නිහඩතාවයකට අර කියන්නේ මේ ස්පර්ශයව දැන් ඉඳගෙන ඉන්න හිටියත් ඒව නිකන් අර පුට්ටුව වදින කය දැනුමනේ ඒවා බොඳ වෙනා වගේ තියෙන්නේ. ඒ කියන්නේ මම එකට ඒවට යන්නේ නැහැ. එකපාරනික ඒවා දෙකම එකතු වෙලා වගේ මෙයා වෙන්නේ. ඒ කියන්නේ දැනෙන්නේ. එකපාරම අර මම දැන් මෙතන කිව්වට මට මේ සේරමත් එක්ක මෙතන කියන කර වචන එහෙමත් නෙමෙයි නිහඩතාවයක් කියන්නත් බෑ. මේ ඔක්කොම එක්ක දැනීමක් තියෙනවා. ඊට පස්සේ දැන් සක්මන් කරන් යනකොට එකපාර දැන් කිසිම දෙයක් අරමුණු නොකර සක්මන් කරනවා. ඊට පස්සේ එකපාර තදින්ම දැනෙන්න ගන්නවා මේ ඇඳන් කියන ඇඳුම් වල ස්පර්ශ. එතකොට මේ අත් දෙක තියාගෙන ඉන්න ස්පර්ශ තදින් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ ස්පර්ශ දැනෙන ගත්තට දැන් කෙනෙක් ඒ කියන්නේ ඇවිදීමක් තියෙනවා. ඒවත් එක්කම ටිකකින් කිසි දෙයක් අරමුණු කරන්නේ නැහැ. නිකන් දැනුවත් බවක් දෙකම ඒ කියන්නේ අරක ඇවිදිනවා. කිසි දෙයක් ඒ කියන්නේ හිතන්නේ නැහැ මේක ඇවිදිනවද නැද්ද කියලා.
ඔව්. එහෙම අවශ්‍ය නැහැ නේද? ඉතින් ඇවිදින කාර්යය වෙනවා. හිත හැබැයි මොකක්වත් උපාදාන කරලත් නැහැ. එහෙම නැත්නම් ආයෙත් අපි හිත දඟලවලා ආයෙත් මේ ඇවිදින එකට හිත බලෙන් දාන්න දැන් අවශ්‍ය නැහැ. අපි ඉස්සලා නම් දැන් අපි ඉස්සලා නම් ඒක දැම්මා. මොකද එහෙම නැත්තම් හිත වෙන වෙන අරමුණු වල පණින හින්දා දැන් ඒක අවශ්‍ය නැහැ. දැන් තියෙන්නේ නිකන් හිත කොහෙවත් පිහිටුවන් නැතුව ඉන්නයි තියෙන්නේ.
ඒ සරහස එතකොට දෙක يعني disconnect වෙනවා වගේ. ඒ කියන්නේ මේක වෙනවා සමහර වෙලාවට මට එකපාරම මේ අර කාර්ය වෙනකොට අර දෙන්නේ බලන් ඉන්න කෙනෙක් බලාගෙන ඉන්නා නෙමෙයි වෙනවද ඒක එකපාර disconnect වෙනවා ඇඟෙන්න. එහෙම සමහරවල් වෙලා දැන් අර මෙයා වෙනවා. ඊට පස්සේ එහෙමම සකුමක් කියන්නේ එහෙමම ඒ කියන්නේ ඇවිදිනවද නැද්ද කියලා මොනවත් නැහැ ඔහි කියනවා. ඉතින් එහෙම තමයි සක්මන් භාවනාව.
ඔව්. තේරුම් ගන්න තියෙන්නේ මේකයි. අපි මොන වැඩේ කළත් දැන් වැඩේ වෙන්න තියෙන්නේ. හැබැයි ඒ තුල නිකන් කෙනෙක් හදාගෙන මම මේ වැඩේ කරනවා අර වැඩේ කරනවා කියලා අර නිකන් මේ ඉස්සර කරා වගේ බලෙන් සතිය පවත්වන ගතියක් දැන් එන්න අවශ්‍ය නැහැ. දැන් ඉස්සෙල්ලා නම් අපි නිකන් ඒක අවශ්‍ය නැහැ. ඒකයි මාත් කියන්නේ. දැන් තියෙනවා නිකන් નિરાයාස සතියක්. නිකන් ඇල්මැනිච්ච සතියක් දැන් තියෙන්නේ. නිකන් ඕන්ට වඩා නිකන් අර උද්දීපනයේ වෙච්ච සතියක් දැන් අවශ්‍ය නැහැ.
ඒ සංසාර අදාර පරියන්කෙට ඉඳගත්තාම මේ අර විදියමයි. දැන් මම දැන් මෙතන කියන සතිමත් කියන්නේ එහෙම පටන් ගන්නවා නේද? ඒතකොට උස්ම සංසේ ඒතර එකපාර මට ස්පර්ශ නෙමෙයි දැනෙන්නේ එකක් වගේ සේරම.
ඔව්.
එහෙම දැනিলা දැන් තව එකතරදී එන කිසි දෙයක් අරමුණු නොකරන එකට දැන් සිතුවිලි ඇවිල්ලා බොඳ වෙන වෙලාවකට කිසිත් අරමුණු නොකරන එකට ඉස්සර තිබුණා පොඩි මේ අර ඒ අවස්ථාවට කැමැත්තක්. මම දැන් දැකලා තියෙනවා ඒ කැමැත්ත දැන් අඩු වෙලා යනවා. ඒ කියන්නේ දැන් කියන්නේ කැමැත්තයි එකපාරම සිතුවිල්ලක් ඇවිල්ලා ඒ අරමුණු නොකරන අවස්ථාව කැඩෙනවනේ. එතකොට පොඩි අර ගැටියස් භාවයක් තිබුණා. එක ගොඩක් තිබුණා. දැන් අඩු වෙලා එකපාරම මට දැනෙනවා ඒකට මනාපිකුත් නෑ අමනාපිකුත් නෑ. කැඩුනත් එකයි නොකඩුනත් එකයි.
හරි. හරි. ඒක වරදක් නෑ. ඒ කියන්නේ අපි අපේ හිතේ ඉස්සර නම් එහෙම නෙමෙයි මේකට කැමති අරකට අකමැති කියලා ලොකු බෙදිල්ලක් තිබුණා. ලොකු එකකට කැමැත්තකුත් තව එකකට අකමැත්තකුත් කියලා බොහොම තදබල විදිහට තිබුණා. මොකද දැන් එහෙම එකක් නෑ. ඉතින් කොයි එකත් එකයි දෙකක්. දැන් ගානක් නෑ.
ඒ කියන්නේ
ගානක් නැතිලා තියෙනවා.
ඒ දැන් මේක එහෙම අනිත්ක එහෙම පරියන්කේ දැන් එහෙම කත කරනවා. ඊට පස්සේ අනිත් දැන් සාමාන්‍ය වැඩ කරනකොට නිකන් මම ඉන්නවදත් නෑ වගේ නෑත් වගේ ඉන්නවත් නෑත් වගේ සමහර වෙලාවට.
හරි හරි. ඒක තමයි මාත් කියන්නේ. දැන් හිතන්න තමයි අපි ඔතෙන්දී දඟලන්න ගත්තොත් ආ දැන් මං ඉන්නවද කියලා බලන්න ගත්තොත් මම හදනවා දැන් ආයෙත් එතෙන්දී. එහෙම අවශ්‍ය නැහැ. නිකන් ඔහේ සිද්ධියට වෙන්න දෙන්නයි තියෙන්නේ.
ඒ සංස දැන් තියෙනවා කිසි දෙයක් කියන්න දෙයක් එතන. දැන් මං සමහරට يعني ගොඩාක් හිත සිතුවිලි ආවද මොනවත් කරන්න දෙයක් උත් නැහැ. ඒක කරන්න යන්නෙත් නෑ. අනිත් කතා කරන දෙයක් උනත් අර يعني කායික කතා දැන් එක පාර මේ දෙය කියන්න එපා කියලා එහෙම එකක් කියන්නේ නැහැ. ඒක කතා කරන්නේ කතා කරනවා. පස්සේ මේ ඒ වගේ ස්වභාවයක් තියෙන අනිත් එක අර මම يعني අර කිසි දෙයකට ඒක නැ තියෙන්න ඕන කියලා හිතන්නේ නැහැ කියලා මේකකුත් නැහැ. يعني එහෙම කොටසක් තියෙන්නේ.
බලන්න දැන් අපිට එතනදී කියන්නේ ඔහේ කියලා දාන දැමිල්ලක්ද මේ වෙන්නේ, සිහියෙන් කියලා දැමිල්ලක්ද මේ වෙන්නේ, මම ඒක නොහදා කියලා දැමිල්ලක්ද වෙන්නේ වගේ දේවල් චුට්ටක් ඕන නම් නිකන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔතෙන්දී එක්තරාන්දම ගයිඩ් වීමක් වෙනවනේ අපි සීලේ හරහා. දැන් අපි සීලයක් මත පිහිටාගෙනනේ කටයුතු කරන්නේ. එතකොට අපිට යමක් කියද්දී පොඩ්ඩක් ඉතින් එතනදී සැලකිලිමත් වුණා කියලා වරදක් නැහැ. මේ කියන එක ඕන්ට වඩා අලු පරුෂ විදිහටද කියන්නේ, එහෙම නැත්නම් යම් කිසි පොඩ්ඩක් සැලකිලිමත් වෙලා සිටුේෂන් එක බලලාද මේ කියන්නේ?
ඒ වගේ ඒ ඒ වෙලාව බලලා ගන්නවා. එතනදී ඒ කියන්නේ මං කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හොත් ඒ කියන්නේ මෙතනදී කියුත්තත් නැද්ද කියලා බලලා කියනවා.
අන්න හරි.
ඒක
එහෙනම් ඉතින් දෙයක් නැහැ. ඔව්. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ.
තව එකක් සර් තායකසයන්ස දැන් මට දැන් කරගෙන යනකොට දැන් තේරෙනවා දැන් මේ අපි කියන්නේ ඉස්සර අපි කොහොමද කරන්නේ කියන්නේ මම තමන්ව රැකගන්නනි කරන්නේ රඟපාමක්නි කරන්නේ දැන් ඒක කරනකොට දැන් සමහර අය ගැන තේරෙන්න ගන්නවා දැන් හැමෝම ගැන කතා කරනකොට වචන දෙක කියනකොට සමහර මූණේ දැන් යමක් තියාගෙන මට මේ ප්‍රකාශ කරනවා ඒ කියන්නේ මේ කියන්නේ මේක නම අප්‍රතික්ෂේප කරනවා ඒ වගේ දෙයක් දැනෙනවා. ඉතින් ඒ වුණාම දැන් අර දැන් ඒත් මේ කට්ටියව ආශ්‍රය කරන්න වෙනවනේ. එතකොට දැන් මට මෙතන තියෙන අර මම දැනගෙන රඟපෑමක් දැන් කරනවා කියලා මෙයා වෙන්නේ.
ඔව් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි. අපි දන්නවා මෙයා මේ මාව අන්දන්නයි එන්නේ කියලා දන්නවා. එයා බොරුවට මේ කතා කරන්නේ බොරුවටයි මේ hina වෙන්නේ. ඇත්ත වශයෙන් ඇතුලේ මෙහෙම ප්‍රසාදයක් මං ගන්න නැහැ කියලා දන්නවා. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මමත් එහෙම ඉතින් එතෙන්දී පොඩි රඟපෑමක් කරන්න වෙනවා. මොකද ඒ කියන්නේ මොකද මේ එහෙම නැත්නම් මේ රිලේෂන්ෂිප් එක පවත්න්න විදිහක් නැහැනේ, මේ සමාජයේ පවත්න්න විදිහක් නැහැ නේද? අපි තුන් දැන් එතකොට ඉතින් මේ දැන් අපිට ඉතින් ඍජුව කියන්න පුළුවන් නම් ඔයා මාව අන්දන්නෙන්න එපා, තේරුමක් නැහැ එහෙම කියලා කියන්න එහෙමත් ඉතින් අවශ්‍ය නැහැ. ඉතින් සමාජලට අනිත් කෙනාට එච්චර දෙයක් තේරෙන්නේ නැහැ. එහෙම කියන්න ගිහිල්ලා ආයි තව ටිකක් අර තියෙන ප්‍රශ්නේ තව වැඩි වීමක් තමයි වෙන්නේ. ඊට මීට හොඳයි මම පරණ විදිහටම ඉන්නවා.
ඒ සංසී කියන්නේ එහෙම අර මම තැනක දැකලා තියෙන මගේ තියෙන ගති තමයි ඒ මට පේන්නේ කියන එක. දැන් සමහර අය දැන් මට පේනවා දැන් මගේ සමහර තියෙන ඇති වෙන දැන අර කියන ඔය ක්ලේශ ගති කියන්නේ මම කියන්නේ මගේ කත් තියෙන අර කියන්නේ ඇතුළේ තියෙන ඒවා උඩට එන අවස්ථා පේනවා. එතකොට සමහර ඒවා මට පේන්නේ ඒ පිට එකෙන් මං ගාව තියෙන ඒවා නෙමෙයි තියෙන්නේ සමහර ඒවා. ඉතින් එක සැරේක එහෙම කෙනෙක් පාවිච්චි කරන්න ආවම මම කෙලින්ම කියනවා කිව්වා මට බෑ කියලා. ඒ කෙනාට අවශ්‍යතාවයකට එළියට යන්න මට එන්න කියනවා. එතකොට මම දැන් කීප වාරක් කළා කරද්දි මම දන්නවා මෙයා මේ මාව මෙයා කරන්න කියලා. පස්සේ මම දැන් අත්තනේදී මම කිව්වා අර ඒ වෙලාවේදී මම හැසිරෙන්නේ කියන්නේ ඒ වෙලාවේ මම තීරණයක් ගන්නවා මෙයාට මෙයා දැන් මෙයා කපටි මේකකින් ඉන්නේ. එතකොට මම බෑ කිව්වා. බහුවනිදා දැන් එයාගේ වයසක කෙනෙක් හින්දා මං කිව්වා මම කමන්නේ යන්නම් කියලා. ඒකට මගේ හරි නෑ මම බෑ කිව්ව එකට දුකක් එහෙම පං යාගේ එහෙම ඉක්ුත් නෑ. ඒ කෙනා මෙහෙම අර කෙනා අන්දන්ට හදනවා එයාට මම දැනුවත් කරන්න හින්දා කිව්වා වගේ මට තේරුණේ. ඒක නිකන් මේ මාව අන්දන්ට හැදුවට මට චුට්ට තේරෙනවා මම අන්දන්ට හදන්නේ කියන එක. ඉතින් මේ දසාලාට සමහරව ප්‍රතික්ෂේප කරන දැන් මේ දෙයක් කිව්වා මේ මේකක් හිතේ තිය මට ඉතින් හරි අමාරුයි සමයි මට එහෙම දැන් මට දැනෙන්නේ එක සමහරලාට යාළද හිතනවා මේ ඔයා කියන්නේ මේ ඒ දැනෙන එක ප්‍රතික්ෂේප කරන්න හදනවා යාළා කියන අපි බොරු කියන්නේ නැහැ උනාට දැන් මම මෙහෙම කරන්නේ නැහැ නේ මම මෙහෙම එකක් කියන්නේ මම බොරු කියන්නේ මගේ හිතේ එහෙම නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් සාරස එහෙම අර දැනෙන එකක් දැනෙන එක මේ වෙනවද එහෙම මෙහෙම පුහුණු කරද්දි
කියන අපි ටික ටික ඉන්නේ අපි ගැනම තේරුම් ගන්න අපේ හිතේ පහළ වෙන සියුම් කෙලෙස් අපිම තේරුම් ගන්න අනිත් අයගේ හිතෙත් ඒ බඳු කෙලෙස් පහළ වෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට එයා කටයුතු කරන්නේ මෙන්න මේ ක්ලේශය දැන් එයාගේ හිතේ පහළ වෙලා. එයා නිකන් මේ මාව මේ එක්කෝ සතුටු කරන්න හදනවා, මාව නිකන් රවට්ටන්න හදනවා. ඇත්ත වශයෙන් නම් එහෙම දෙයක් නැහැ කියලා ඉතින් අපිට හැඟෙනවා ඒක. නමුත් ඉතින් ඒක නොතේරුණා වගේ සමාජනික ඇඳගෙන වගේත් ඉන්නවා ඉතින් වෙන මොනා කරන්නද නේද?
ඒ සංස අනිත් එක සංස දැන් අපි දැන් කොහට හරි ගියාම දැන් සාමාන්‍ය කමෝම් බලන්නේ කතා කරන්න අනවශ්‍ය දැන් ඕනේ නැති කියන්නේ සමාජ වෙනවා දැන් ඒක මට දැන් අර ඒ කියන්නේ ඉබේම දැන් මෙහෙම වැටපු මේක කරනකොට අර කතා කර යුතු දේ කතා කර ඊට පස්සේ නිස්සද්ද වෙනවනේ එහෙම නෙවෙන්නේ ඉතින් සමාජයට මිනිස්සු කැමති නෑ ඒකට ඒ කියන්නේ එතකොට අර ව්‍යංගාර්ථය මට හින්ට් පාස් කරනවා ඉතින් මත් ඇහෙමු නෑ වගේ ඉන්නවා ඒ වුණාට මම දන්නවා මේ කෙනාගෙන තියෙන මේ මාත් එක්ක මං ඒ විදිහට හැසිරෙන්නේ නැති හින්දා ඒ බලාපොරොත්තු වෙන විදිහට හැසිරෙන්නේ නැති හින්දා ඝට්ටනයක් තුලින් එන වචන කියලා
මේක හරි ඉවසීමෙන් තමයි යන්න තියෙන්නේ අපිට ඉතින් අනිත් අයව නිවැරදි කරන්න බෑ ඉතින් අපි අර ඉන්න සමාජයේ නැත්තම් අපි ගත කරන මොහොතේ ඒ අපි ගත කරන සංසිද්ධියේ එතෙන්දී අනිත් පැත්ත එක ආරවුලක් ඇති නොවන විදිහට තින් කටයුතු කරගන්නයි තියෙන්නේ. අපි නිකන් ඕන්ට වඩා අපි ගැන මේ පෙන්වන්න ගිහිලා අවශ්‍යත් නැහැ. අපි නිකන් අපි දැන් එක නිකන් මම මේ උදාහරණයක් වශයෙන් කියන්නේ. හිතන්න දැන් ඔන්න තව කෙනෙක් එක්ක අපි කතා කර කර ඉන්නවා. ඒතර එයා තේරුමක් නැති දෙයක් කතා කරනවා. අපි තුමු රටේ වෙච්ච දෙයක් ගැන කතා කරනවා. ඉතින් මම නිකන් කෙලින්ම කපලා දැම්මොත් එයාව නෑ ඕවා මට වැඩක් නෑ ඕවා නිකන් හිස් වචන. එහෙම කපලා දැම්මොත් සමාජයට අපි දෙන්න අතර තියෙන ඇයි හොඳයි අතර වෙනවා එතනින්ම. ඊට වඩා හොඳයි ඉතින් කමක් නැහැ ඉතින් මෙයා ඉන්නේ මෙතන මට පෙන්වන්න අවශ්‍යත් නැහැ මම මේ ඊට එහා ඉන්න කෙනෙක් කියලා ලොකුවට මට පෙන්වන්න අවශ්‍යත් නැහැ මේ අවස්ථානුකූලව මේ සම්බන්ධතාවයේ තවදුරටත් පවත්වා ගැනීම සඳහා හොඳ හිත තවදුරටත් පවත්වා ගැනීම සඳහා මමත් ඉතින් මම දන්න දෙයක් වචනයක් ප්‍රකාශ කළා මම එතනදී නිකන් මේ මමත් ඉතින් එයාගේ වගේ ඉන්නවා ඉතින් එයා වගේම මමත් ඉතින්දී හැසිරෙනවා ඉතින්
ඊළඟ දහම් ගැටලුව විශාඛාට ඉදිරිපත් කරන්න පුළුවන්.
නිර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ අවසරයි ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
මම අහන්න හදන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් කර අනිශ්චිතභාවය නිදහස් සිත ගැන. ඒක අර කෙලස් ඒ කියන්නේ කෙලස් වැඩ කරන්නේ නැති සාමාන්‍ය සෝබන සිත් වගේනේ ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල මේ අභිධර්ම ටිකක් වැඩිපුර ඉගෙන ගන්න නිසා මම මේ ගලපගන්න හදන්නේ ඉතින් ඔය හිස්ස සිතේ හිස් කියලා එකක් නැහෙනි සිතේ නිතරම චෛතසික තියෙනවනේ ඇත්තට මේ සෝබන සිතක මම දැන් බැලුවා ඒකේ සෝබන සාධාරණ 19ක් තියෙනවා එතකොට අපිට හිස් කියන්න බෑනේ එතකොට ඔය අනිශ්චිත කියන සිත ඒ වගේ සිතක් වෙන්න ඇති නේද කියලා අහන්න තමයි මම කතා කළේ ස්වාමීන්
වහන්සේ. හ්ම් දැන් හිත හිස් කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ හිතේ ඒ කියන්නේ ගුණයක් නැහැ කියලා. හිත තුල දැන් හිතන්න දැන් සිහිය තියෙනවා සතිය තියෙනවා එලඹ සිටි සිහියෙන් වාසය කරනවා ප්‍රඥාවක් තියෙනවා ඒ කියන්නේ සම්පජඤ්ඤයක් තියෙනවා. ඒ වගේ අපි උඟාක් සියුම් මට්ටමකින් ඇනලයිස් කරන්න ගියොත් චෛතසික ගණනාවක් හඳුන ගන්න පුළුවන් මේ චෛතසික තියෙනවා දැන් මේකේ වීරයක් තියෙනවා ඔතෑනි ගතියක් නැහැ අලස බවක් නැහැ ඒ උනට ඕන වීරය චෛතසිකයක් තියෙනවා වගේ තියෙන নানা ප්‍රකාර දේවල් හිතේ මුරුදු බවක් තියෙනවා අවදි බවක් තියෙනවා මේ විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. නමුත් ඉතින් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ අනිශ්චිත භාවයේ ඉඳගෙන ආයි මේ හිතේ තියෙන ලිස්ට් එක මොකද්ද මේ වෙලාවේ චෛතසික කීයක් තියෙනවද කියලා ගණන් කරනවා කියන එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඒ තැනත්තර වදයක් නිසා එයාට කිසිම උවමනාවකුත් නැහැ අනිශ්චිත භාවයක් තුල ඉඳගෙන එහෙම ලිස්ට් එක දිහා බලන්නවත් පොතත් එක්ක සංසන්දනය කරන්නවත් එහෙම මොකක්වත් එයාට උවමනාවක් ඇත්තෙත් නැහැ ඒ බඳු තත්වයක ඉන්නකොට.
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ නෑ මම මේ දැනගන්න ඇහුවේ දැන් මොකද අර අනිශ්චිත සිතක් කියනකොට ගොඩක් වෙලාවට මට ඇහෙන්නේ කතිය කතා කරනවා හරි ඒක නිකන්
අනිශ්චිතයි කියවම විශේෂයෙන්ම එතෙන්දී අර පුජ්‍යල භාවයක් තනාගත්ත නැති ආත්ම සංඥාවක් තනාගත්ත නැති කිසිවක් උපාදාන නොකල කියන අදහස තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. කිසිවකට කිසිම අරමුණක් වශයෙන් ඔබ්ජෙක්ට් එකක් විදිහට අරමුණක් වශයෙන් ග්‍රහණය කරපු නැති මට්ටමක්. අරමුණක් අස්සට ගියේ නැති මට්ටමක්. අරමුණක වර්ණය ගැන්වෙච්ච නැති මට්ටමක්.
එහෙමයි සාමාන්‍යතාවය. එහෙම ඒක තමයි. ඒක
ඔව් බන්ජි මහත්තයා ඔන්න උත්තර දෙන්න බන්ජි මහත්තයා.
ආ ස්වාමීන් වහන්සේ නෑ මම කතා කරේ මම මේ අර ලොකු ස්වාමීන් වහන්සේගේ කමඨාන් පිරිසිදු කිරීම කියන්නේ අර මේ දවස්වල තියෙන ධර්මදේශනා වාරයේ කදිද මන් දන්නේ මම අහුවා. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ අපි හැමතිස්සෙම සතියෙන් ඉන්නවනම් අපිට පහුගිය ඒ ක්‍රියා වෙච්ච දේවල් ටික ඔක්කොම රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් කියලා. ඉතින් එතකොට නමුත් දැන් මම බැලුවා දැන් ඔය කියන විදිහට අපි සතියක් පවත්වන්නේ නැහනේ. එතකොට සතිය පවත්වන්නේ නැති නිසා දැන් නමුත් රිවයින්ඩ් කරලා බැලුවොත් අර සතිය කියලා පවත්වපු තැන්වල තියෙන ටික අහු වෙනවා.
අහහ
එතකොට අනිත්‍යක අහු වෙන්නේ නැහැ. එහෙම එතකොට ඒ කියන්නේ අනිත්‍යකේ කියන්නේ එහෙමනම් අසතියෙන් හිටියාදෝ කියන එක සැකයක් ආවා. නමුත් උපාදාන මොකුත් නොවි තමයි අනිත් සාමාන්‍ය වෙලාවල් වල
තියෙන්නේ.
ඔව් එතකොට ඒක එහෙම අවශ්‍යද? එතකොට එහෙමනම් අපි ඇත්තටම සතියෙන් සතිය තියනවද කියලා බලමින්ද මේක
ප්‍රතිපදාව
ආපහු දිගටම යන්න ඕන කියන එක ගැන පොඩි මට චිකිච්ඡාවක් ආවා.
නෑ එතෙන්දී ආයි අපි සතියෙන් සතිය තියනවද කියලා බලන්න යාම තුළ ආයිත් පුද්ගල භාවයක් තැනෙන්න පුළුවන්.
ඔව් ඒක මට හිතුණා එහෙම වෙනවනේ. අපි මොන වෙලාවක හරි මොකක් හරි දෙයක් අපි බලන්න සතිය යොදවනවා නම් එතනදී අනිවාර්යයෙන්ම මමත්වයක් පුද්ගල භාවයක් හැදෙනවා.
හැදෙන්න පුළුවන්. හැදෙන්න පුළුවන්.
අර සිතට තියෙන සිතේ ආවේනික නිදහසේ ඉන්න දෙනව ඇරෙන්න.
අන්න හරි.
එතකොට මේ ඇයි අපි එහෙමනම් අර ලොක්සමිනවාසේ අර එහෙම
නෑ එතෙන්
කමටහන් පැහැදිලි කිරීමකදී කරපු නිසා තමයි මට පොඩ්ඩක් උපවාසෙත් එක්ක ඒක සාකච්ඡා කරන්න ඕන කියලා හිතුනේ.
ඔව්. නෑ ඇත්තටම ලොකුසානාංශේමත් කියනවා හුඟක් වෙලාවකදී ඔය තාවෝයිසම් ගැන එහෙම කරන ප්‍රකාශයකදී the eternal tao is not expressible ඔන්න ඔය වගේ වචනකින් කියනවා. මේ කියන්නේ අපි නිවරදි ඒ අපිටම හිතේ කිසිවත් උපාදාන නොකරන තත්වයක ඉඳද්දි ඒක ප්‍රකාශ කරන්න බෑ කියලා. ඒක ඒක වචනෙට නංවන්න බෑ. ඒක වචනෙට නංවන්න බෑ කියන්නේ ඒ කියන්නේ ඒ අවස්ථාවේදී අපි ආපස්සට හැරලා ඒක ගැන යම්සි ප්‍රකාශයක් කරනවා නම් ඒ කියන්නේ අපි දැන් ඉන්නේ ඒක නෙමෙයි. නේද? අපි දැන් හිතමු අපි යම් අවස්ථාවක නිවර්දිත මට්ටමක හිටියා. කිසිවක් උපාදාන නොකරන අනිශ්චිත භාවයක හිටියා. හැබැයි එතෙන්දී අපිට ඒක එක්ස්ප්‍රෙස් කරන්න බෑ. ඒක අපිට කියාපාන්න බෑ. ඒක අහවල් දෙයක් කියලා අපිට කියන්න බෑ. මොකද එහෙම කියන්න නම් අපි ඒකෙන් එළියට ඇවිල්ලා මේකේ ගතිගුණ ගැන විමසා බැලීමක් කරන්න
ඕනේ.
එහෙම දෙයක් අපි විමසා බැලීමක් කරනවා නම් ඒ විමසා බලන මොහොතේදී මම ඉන්නේ අර කලින් හිටිය තැන නෙමෙයි.
එහෙම. එතකොට අපි
පුද්ගල භාවයක් එතනදී හදාගත්තා. එතන අන්දමකින් එක පුද්ගල භාවයක් කෙසේ වෙතත් නිකන් ආයෙත් නිකන් අර හිත නිකන් අවුස්සපු ගතියක නේද? ආයෙත් නිකන් එළියට ඇවිල්ලා ටිකක් දඟලන ගතියකට අපි ඇවිල්ලා තියෙනවා.
එහෙම. එතකොට එහෙම පොහුනුව තුල ඒක අවශ්‍ය නැහැ නේද සෝන්දා?
අවශ්‍ය නැහැ කියලා තමයි මටත් හිතෙන්නේ. එතනින් අදහස් වෙන්නේ අපිට කිසි දෙයක් මතක නැහැ කියලා. දැන් හිතන්න යම් අවස්ථාවකදී දැන් සමහරට ලොකුසානාසෙ කියන්නේ නැත්තේ ඒක වෙන්න පුළුවන්. යම් අවස්ථාවකදී හිතන්න කවුරු හරි අහනවා ඔයාටින් මාක් හරි පරණ සිද්ධියක් මතක් කරලා. එතකොට ඉතින් රිවයින්ඩ් කරලා ගන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. අපි ඒක උවමනාවෙන් රෙකෝඩ් කරේ නැහැ වෙන්න පුළුවන්. නමුත් ඒක කොහේ හරි රෙකෝඩ් වෙලා තියෙනවා කියලා නිකන් හිතන්න පුළුවන්.
ඔව් එහෙම සාමාන්‍ය අහන දේවල් හැබැයි දැන් සමහරක් වෙලාවට පුද්ගලයන්ගේ නම්
ඔව්
තැන්වල නම් ඒවනම් දැන් ඇත්තටම බොහෝ නිතර කතාවක්
නොකරන අයගේ
නම් නැත්තටම
කොටක වෙනවා. ඒක තමයි. ඒක හිත අතහැරලා දානවා. හිතට වමනා නැති දේවල් ටික ඉතින් යා හලලා දානවා.
හොඳයි සෞන්දර්යස මම ඉගෙන පොඩ්ඩක් පැහැදිලි කරගන්න තමයි කතා කරේ. වාහන්සේට බුදුන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා තෙමන් සර්ණයි.
හොඳයි. හොඳයි පින්වත්නි එහෙනම් අද අපිට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්නේ ප්‍රමණයයි. හත් දවසෙත් අපේ ධර්ම දේශනාවට අහුන්ගත් දුන්න ධර්ම සාකච්ඡාවට සහභාගි වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.